அந்த தெருவான் சரணை அந்த நாடகம், அந்த திரிவிதராத்மிங்கவசராய் சத்தாபுதி சம்பன்ன பிங்கத்துணி அப்பே ஜீவித்தே சம்முதிய துல சம்முதி ஜீவித்தே கப்பி ஜீவத் வெத்தி பரமார்த்த அவதகரகான்னி சம்முதி அப்பட ஏத்தவிலா தியனைக்கே தமாமே துகாப்பி தக்கின்னதான் எத்தக்கொட்ட ஆங்கேம சம்முதி லோகே கெவன எக்க தவசா எக்க தவசாத்தேக்கி மே அவருத்த இவராய் எத்தக்கொட்ட தமங்க நமட்டு இசராய் அங்கையாக எத்தனவா எக்கத்து வேணவா ஏ அங்கேட்டக்கீனா வயசு கீழே ஆங்கே வயசாத் அவருத்தகிங் வெடி வேணும் அவருத்தகிங் அடுன அத்தரமேக்கேன் தவ அவருத்தக் எக்கத்துனா ஓக தமா காட்டிய லோக சமரண் அப்பி ஹமோகிம இப்பதுனு தினையாத்தினோ ஏக மே விழாவே உப்பெண்ண சாத்திக்கே தியனோ இப்பதுனு விழாவத்தியனோ திப்ப விழாவ அணுவ ஒருலோசுவே ஹரியட வடக்கரா நெத்தகின் தீர்ணவேன் ஒருலோசுவ அணுவ எதா திப்ப ஹாஸ்பிட்டலுக்கு ஏ அணுவ இப்பதுனு விழாவத்தியனோ முகேது உப் மே கேந்திரே நேது உப்பெண்ண சாத்திக்கு உப்பாங்கலாவனேன் ஆ சரி ஏனா உப்பாங் விழாவ கேந்திரே தியனவா உபாந்தினே உப்பெண்ண சாத்திகே தியனவா உபாந்தினேட்ட அணுவ உப்பெண்ண விழாவட்ட இப்பதுன கெனாகே கிரகச்சாரே பலபல மினிசு ஹெமோமின்னு ஒய அத்தரே ஹெமோட்ட மெக்கதையாக கமத்துக்கணும் ஏதம்மா தமான்ட்ட மேலோக்கு மனுஷ மனுஷ ஜீவித்தையா கம்புனே ஐக்கியனு கமத்துக்கணும் யனப்பத்தட மெஸ்ஸ கஹான் ஓனகி ஏகி ஏகிவாட்ட யனப்பத்தட மெஸ்ஸ கஹான்னுமே கிரகச்சாரே முகத்த பலபல கிரகச்சாரே ஹரிகாச கணத்தமா மேலோக சத்தியா குடக் விளாடமே தகுணு ஆசியா மினுசு உற்சாகரான் இங்க ஹோந்தாய் நடக்காக்னே ஹொந்தட்டம ஜீவத்தென்ன புழுவண்ணாங்க இங்க ஹொந்தாயினே ஹெபை ஏ ஹெமோட்டம் சமுத சாசனே ஹம்பு நத்தாங்க உபரிமின் ஜீவத்தென்ன ஹம்பென்ன ஹெமோம உபரிமேன் ஜீவத்தின தம்மா மெச்சிர தேவல் கரண்ணே உபரிமேன் ஜீவத்தின கிரகச்சாரே பலன்னே ரகீ ரக்ஷா கரண்ணே சல்லி ஹம்ப கரண்ணே மிலமுதல் கண்ணே கெமதி கெமத் தேவல் கொட்னகா கண்ணே தமங்கி ஜீவித்தே லபாகன் முக்கடுது உபரிமேன் ஜீவத்தின உபரிமேன் ஜீவத்தின் ஹதன ஹெமதனம் ஊனத்தாவத்தினோ ஏக புரோகன் உதயந்தல் ராயவனக்கங் ஹிதிங் காயிங் வச்சனின் கிரியாகரணோ ஏனங் ஹிதிங் காயிங் வச்சனின் கிரியாகரண்ணே ஹிதக் ஹிதக் கானே மே ஹித பெலிமே நிதாசவி ஹோயன்னே முகத்து உபரிமேன் ஜீவத்தின் நமுத் லோகே பலவினி தனவத்தாகிந்தலா அந்திம துப்பதா தாக்கா ஒய காட்டவத் மேலோக்கே பரம சத்திய ஹம்பூன் நெத்தாங் பரம சத்திய இஸ்பர்ஷகரன் லபூன் நெத்தாங் பரம சத்திய அன்சு மாத்திராக்வா தெனகன் அககன் தெககன் லபூன் நெத்தாங் உபரிமின் ஜீவத்தின் ஹம்பென்ன எத்தட மேலோக்கி மினிசு மீட குடா காலட காலிங் மட்ட மதக்கவன் கிஹி காலத்துக்கோ தேக்க சர் கெனை கியூவா பாக மினிசு கீழ ஏ கிய நெத்தரம ஹிச நத்தி கவாந்த வகே ஹிச நத்தி மினிசு ஒழுவாக்கு நத்தி மினிசு கீழ ஏகட ஹேத்துவ ஹெமதேம கரணவா ஹெமதேம ஹோயாகனியானவா ஏ ஹெமோம தன்ன ப்ரோகிராம் வெவி ப்ரோகிராம் வெவி ப்ரோகிராமு லோக்கு அன்னு கீழ අන්තිමටම තමන් ප්‍රෝගෑම් එක ඇතුළේ ජීවත් වෙලා ප්‍රෝගෑම් වෙලා ඒ ට්‍රැප් එකට මහ වෙලා මෙතනින් අයින් වෙලා අන්තිමට මේ ප්‍රෝගෑමුන් ලෝකයක් ඇතුළේමයි උපදිනවා. ඒකට කියනවා මේ 31 ලෝක තලය කියලා. ඕන් ඔය 31 ලෝක තලයට ආවට පස්සේ ඕන් ඔය 31 ලෝක තලයේ මනුස්ස ලෝක කියන තැන ස්පර්ශ වෙද්දී ඕක තමයි ඉහළට සහ පහළට යන්න තියෙන එයාපෝට් එක. ඉහළට යනවද පහළට යනවද? ඕන් ඔය එයාපෝට් එකට ආවට පස්සේ ඔතෙන් ආවට පස්සේ හැමෝටම එක එක දර්ශන, එක එක කතා, එක එක මත, එක එක දෘෂ්ටි ඒ හිත් පරිසරයට එකතු වෙනවා. ඒ එකතු වෙන හැම දෙයක් අතරම, ඒ එකතු වෙන හැම දෘෂ්ටියක් අතරම සම්මා දිට්ඨියට පත්වෙන්න අවශ්‍ය පරිසරය හම්බෙන්නේ ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ විතරයි. අනිත් හැමෝම දෙයක් ගැන කතා කරනවා. ඒ කතා කරනවා වැරදිමත් නැහැ. හරි. නමුත් ඒ කිසිම තැනක උපරිමයෙන් ජීවත් වෙලා මේ ලෝකෙන් අයින් වෙන්න හම්බෙන්නේ නැහැ. හැමෝම බාගෙට ජීවත් වෙලා තියෙන්නේ. බාගෙට ජීවත් වෙන හින්දා අය උපදින්න තැනක් බලාපොරොත්තු වෙමින් මැරෙනවා. එතන හරි ඉතුරු ටික ඒ ඉතුරු ඌණතාවේ එතනින් හරි පුරව ගන්න. ඇයි නැවත පින්වතුන් උපදින්න ඕන? මේ ජීවිතයේ ඔබේ මරණාසන්න මොහොතේ චිත්ත විතර කලින් චිත්ත විතර හරි ඔබ උපරිමයෙන් ජීවත් වුණා නම් අය බලාපොරොත්තු නැතුව මේකෙන් අයින් වෙන්න පුළුවන්. අඩුවක් තියෙනවා ඒක පුරව ගන්න ඕන. එහෙනම් අය ඉපදින්න ඕන. එහෙනම් බලාපොරොත්තුවක් ඇතුව උපදිනවා. බලාපොරොත්තුවක් ඇතුව මැරෙනවා. බලාපොරොත්තුවක් ඇතුව මැරුණා නම් බලාපොරොත්තු තියෙන තැනක උපදිනවා. උපරිමෙන් ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න උත්සාහ කරමු. උපරිමෙන් ජීවත් වෙන්න ලැබුණ තැන දුක, සැප, හේවත් අශ්‍රලෝක ධර්මයේ කියන එක එතනින් හට අදාල නැහැ. එතනින් එහාට මේ ලෝකේ ක්‍රියාත්මක වෙන විපාකය කියන එක, එහෙම නැත්නම් මේ පච්චුප්පන්නතාවය කියන එක, නැත්නම් මේ විජානන ඒ මොහොතේ හිතට අරමුණන ස්වභාවය සසර ගමනක් නැවත ඇති කරන්න හේතු වෙන්නේ නැති තැනට කරුණු සකස් කරනවා. පිංගතුනි, මිනිස්සෙක් මැරෙද්දී නැවත උපදින්නේ ඔය ඇඟින්ද නෙමෙයි, හිතින්ද. හිත පිරුන් නැති හින්දා අන්තිමේ හිතේ තියෙන ඌණතාවයක්. ඒ නිසා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුවක් එක්ක මැරෙද්දී ඊළඟ තැනක උපදිනවා. එහෙනම් මේ ශාසනේ තියෙන්නේ, මේ ශාසනේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරේ මේ ලෝකේ පරම සත්‍ය හතරක් මත පිහිටලා තමයි සියලුම ධර්මස්කන්ධය තියෙන්නේ. සත්‍ය හතරයි තියෙන්නේ මේ ලෝකේ. සත්‍ය හතරක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ආන්ගේ සත්‍ය හතර මත පිහිටලා තියෙන චතුරාර්ය කියන්නේ සත්‍යයක්. එදා බෝධි මූලයේ අවබෝධ වුණ සත්‍යයක්. ඒක බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හිටියත් නැතත්, උන්වහන්සේගේ ධර්මය මේ ලෝකේ තිබ්බත් නැතත් ඒ සත්‍ය සත්‍යමයි. ආන්ගේ වැල්ලීගේ සත්‍යම නැවත බුදු කෙනෙක් කරහා මතුණාට පස්සේ ඒ ශ්‍රාවකයන් හරහා මේ ලෝකයට ගමන් කරන්නේ. ඒ සත්‍ය හතර අවබෝධ වෙන්න ලක්ෂණ තුනක් තියෙනවා ප්‍රධාන. ආන්ගේ ලක්ෂණ තුන අපේ හිතේ තියෙන කෙලෙස් තුන, ප්‍රධාන කෙලෙස් තුනක් තියෙනවා. රාග, දේශ, මෝහ කියලා. ආන්ගේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කරන්න ආන්ගර ලක්ෂණ තුන උදව් වෙනවා. ඒ ලක්ෂණ තුන උදව් වෙන්න නම් චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා යම් මට්ටමකට හරි තේරිලා තියෙන්න ඕන. ආන් ඒමත් තමයි මේ සියලුම ධර්මය, මේ ලෝකේ ධර්මයේවත් මේ ලෝකේ යථා ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 31 ලෝකතලයේම සත්වයාට උගුලක් නම් මේ උගුලයක් උගුලක් ඇතුලේ කොතනද අපට වර්ණනා කරන්න පුළුවන්? කොතනද අපට හොඳයි කියන්න පුළුවන්? කොතනද අපට සාරයි සැපයි කියලා යන්න සුදුසුයි කියලා හදාගන්න පුළුවන්. යන්න සුදුසුයි කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ගියොත් සතුටින් බාර ගන්න පුළුවන් කොතනද? එහෙම තැනක් පණවන්න බෑ. ඒකයි බුදුරණන් දේශනා කරනවා මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවා. මේ සියලුම ලෝකේ දුක මත පිහිටලා තියෙනවා. ආන්ගේ දුක තමාගේ බඹයක් වූ කය මත පිහිටලා තියෙනවා. ආන්ගේ කය කයක් වශයෙන් දකින්න බැරි වෙන නිසා, ඒකේ තියෙන යථා ස්වභාවය දකින්න බැරි වෙන නිසා ආන්ගේ ස්වභාවය මේ 31 ලෝකතලයේ තැන් තැන් වලට ගමන් කරනවා. ඔතනින් එහාට ගැලවෙන ක්‍රමයක් හම්බුන්නේ නැහැ. පින්වතුනි, ඔබ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් ඔබට පුළුවන් වෙන්න ඕන යම් බ්‍රාහ්මෙක් ඇවිල්ලා ඇහුවත් මේ ලෝකෙ තියෙන දුක මොකද්ද කියලා දුක පෙන්ලා දෙන්න. හැමෝම දුකෙන් නිදහස් වෙන තමා මේ ලෝකෙ තියෙන ධර්මතා අදහන්නේ, ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ, ධර්මතාත් එක්ක අනුගත වෙලා අනුකූල වෙලා කටයුතු කරන්නේ. ඒ හැමෝම කතා කරන්නේ දුකෙන් නිදහස් වෙන මගක්. කිසිම දර්ශනයක නැහැ දුකෙන් දුකට යන මගක් ගැන කතා කරන. ඒ කට්ටිය දන්නවනේ, ඒ කට්ටිය හිතන් ඉන්නවා මේක කරලා පස්සේ මේ දුකෙන් නිදහස් වෙනවා. කිසිම දර්ශනයක නැහැ මේට වැඩිය දුක් විඳින්න අනුගත වෙන්න ඕන කියලා ආන්ගේ දර්ශන ප්‍රතිපදා ක්‍රියාත්මක කරන. ඒ කරන නිසා මීට එහා දුක් තැනකට යනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කිසිම කෙනෙක්ගේ අදහසක් නැහැ ඒ දේවල් ක්‍රියාත්මක කරොත් මීට එහා දුකට යයි කියලා. ඒ වගේම තමා අපිත් මේ දහම මේ දර්ශනය තුල අනුගත වෙලා කටයුතු කරද්දී අපිත් අදහසක් තියෙනවා මෙතනින් සැපයකට හේවත් මෙතනින් විමුක්තියකට පත් වේ කියලා. එහෙනම් හැමෝම දර්ශනයක් අදහන්නා වූ හෝ දර්ශනයක් අදහන් නැත්තා වූ යම් පිරිසක් ඇත්නම් ඒ කට්ටිය යම් මොකක් හරි දෘෂ්ටියක් දරන් ඉන්නවා නම් ආන්ගේ දෘෂ්ටිය තුල ඒ හැමෝම හිතන් ඉන්නවා මරණයෙන් පස්සෙ විමුක්තියක් තියෙනවා කියලා. භෞතිකවාදී කෙනෙක් ඉන්නවා නම් එයාත් හිතන් ඉන්නවා මරුණට පස්සේ මුකුත් නැහැ. එහෙනම් පවුත් නැහැ, පිනුත් නැහැ, මුකුත් නැහැ. එයාගේත් විමුක්තියක් තියෙනවා. ඒක නැවත උපතක් ගැනම නෙමෙයි බලාපොරොත්තුව. මොකක් හරි නැවත උපතක් තුලින් හෝ විමුක්තියක්. දෙවියන් ළඟට ගිහිල්ලා එන්න ඕන කියලා අදහසක් කාටවත් නැහැ. හැබැයි ඒ හැමෝටම පොදු දුකක් තියෙනවා. ආන් ඒ දුක මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. ඔබෙන් අද කාලේ ඇවිල්ලා දෙවි කෙනෙක් ඇහුවොත් පේන්න ඇවිල්ලා අපි හිතමු ගෙනවා කියලා නේද? මොනවා වෙයිද? පේන්නවොත් එහෙම පස්වාන් දහසකට බුදුවන්න ස්වාමිනී කියලා වන්දනා කරයිද? නැත්තම් ෆෝන් එක හිටක් ගල සෙල්ෆියක් ගන්න. පේන්නේ නැති කම හොඳ නේද? නෑ අපි හිතමුකෝ ආවා කියලා. ඇවිල්ලා ඇහුවොත් එහෙම දුක මොකද්ද කියලා. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? දැන් මිනිස්සෙක් කියලා දුක ඇහුවොත් නම් අඩු ගානේ මේ කයරි දෙනවා, කන්න බොන්නේ හරි ටිකක් අමාරුයි, මැරෙනවා කියලා එහෙම හරි කියකියන්නේ. දැන් දෙවියන්ට එහෙම කියන්න පුළුවන්ද? ඊටත් එහා බ්‍රාහ්මීක වෙලා ඇහුවොත් එහෙම කොහොම මොකද්ද දුක කියලා ඉවරලා මොකද්ද දුක කියලා පෙන්වන්න තියෙන්නේ. නැත්තම් මේ ඔබ වහන්සේට තේරුණ එක නැත්තම් මට ඔතෙන්න පාත් එක පොඩ්ඩක් මට තියන්න බැද එහෙම දහන්න වෙන්නේ නැත්තම්. මේ ලෝකේ සමහර හිටපු අති උත්තම වරුන්ට පවා මේ මාර්ගය යද්දි ඔන්න ඔය වගේ තැන්වලදී ඒක අමතකුණ එක දෙයක් තිබ්බ සමහර ලාවට. මොකද හිත හරි කැමති පිංගතුනි කුතුහලය දනවන දේවල් දකින්න, අහන්න, දැනගන්න, දැක්කේ නැතත් ඇහුවේ නැතත් දැනගත් නැතත් දැනගත්තා වගේ පෙන්වන්න ඕකට හරි කැමති. ඔක තමයි හිතේ ඌණ ලක්ෂණය, පිරුණ නැති ලක්ෂණය. බැරි වෙලාවත් දෙවි කෙනෙක් හරි ආවොත් එහෙම ඔය ඔක්කොම අමතක වෙනවා. ගොඩාක් බෞද්ධ ඒකයි චෛත්‍ය ළඟට ගියා බෝධින ළඟට උඩ බලන්නේ. ඇයි ඒ? චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මේ මේ අනන්ත වූ ආකාශ තරං මේ අනන්තයි බුදු බුදු ගුණ අනන්තයි දම් ගුණ අනන්තයි කියලා දුර බලන්න ඈ නැත්තම් ෆොටෝ ටිකක් ගහනලා ගෙදර හොයනවා මොන එලිද දේවතා එලි නෑ ඒවා මේ අපි මේ උපහාසයට අපහාසයට පත් කරනවා නෙමෙයි ඒක තමයි මිනිස් ස්වභාවය මොකක් හරි තැන් තැන් වල නැවතිලා තියෙන්නේ ඒවා දකින්න එපා එහෙම දැක්කනම් හෝ දකින්නවනම් හෝ එහෙම එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ මූලික අරමුණෙන් හැමතැනම පිට ගිහින් තියෙන ගොඩක් වෙලාවට මට මන් දන්න විදිහට එක මේ රටේ ප්‍රධාන ලොකු උත්තමයෙක් ළඟට එක මොකද හේතුව පියුඳුනේ මිනිස්සෙක් යහපත් වෙන්න ආන්ගේ ප්‍රීති ഘോഷාව ඉහළට ගමන් කරනවා මිනිස්සෙක් අයහපත් වෙන්න පහළට යන ගතිය ගමන් කරනවා ඒක තමයි ඇත්ත හොඳ කෝටි ලක්ෂයක් සක්වල පුරා විහිදෙනවා විසිරෙනවා නරක මෙතනින් බරවෙලා පහළට ගමන් කරනවා ඒ කියන්නේ මේ හිතෙන් මේ 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 ජීවිතයේ මරණයෙන් පස්සේ යන්න තියෙන පහළට ඉතින් යහපත් දේවල් කරන් යද්දි ප්‍රීති ഘോഷා ජය ഘോഷා නැගිනවා ඒතර සමහර වෙලාවට සමහර පිස් ඇවිල්ලා වන්දනා කරන අවස්ථා තියෙනවා ඒක පෙනෙන්න වේවා නොපෙනෙන්න වේවා ටිකක් ඈත කාලෙක එක උත්තමයන් වහන්සේ ළඟ නමක් ළඟට එහෙම පිරිසක් ආවට පස්සේ ඒ උත්තමට හිතිලා තියෙනවා ඒ රූප ටික අඳින්න කොළේ පෑන හොයද්දි නොපෙනී ගිහිල්ලා ඒ කියන්නේ ඒකයි ඒ කියන්නේ අර අපි ඔබ පින්වතුනි ට්‍රිප් එකක් ගියාම ඇයි ෆොටෝ ගහන්නේ ඉස්සරනම් හෑන්ඩ් ෆෝන් නැති කාලේ කැමරා නැති කාලේ හොඳට බලලා ආවනේ සාමාන්‍ය ගියා නම් අපි කියමුකෝ දැන් ට්‍රිප් එකක් ගියා නම් හොඳට S2කින් හොඳට ඒවා බලලා ආවනේ අද බලන්නේ නැහැ නේද ගිය ගමන් අර කැමරාවක් හරි ෆෝන් එකක් හරි අටව ගන්නව නේද ඕක ඔය මාටම ලයිලා අපව බලනවද පින්වතුනි අද මේ නවීන තාක්ෂණය නිසා මිනිසුන්ට බලන්නවත් පින නැහැ හොඳට බලන්න මොකක් හරි විශේෂ සිදුවීමක් ගත්ත ගමන් ටග් ගාලා ෆෝන් එකක් තියෙනවා ඇදලා රංගලා ඕක දැන් වීඩියෝ කරනවා ඇයි වීඩියෝ කරන්නේ මේ වෙලාවේ බැලුවොත් ඉවරයිනේ හැබැයි වීඩියෝ කරගත්තොත් තියතිය බලන්න පුළුවන් වෙඩින් එක වීඩියෝ කරගත් දැන් තියතිය කී පාරක් බැලුවද වෙඩින් එක ෆොටෝ ගහගත්ත උපන්දින ෆොටෝ ගහගත්ත කී පාරක් බැලුවද අර ලක්ෂ ගණක් විඳන් කරගත්ත හදාගත්ත ඇල්බම් එක කී පාරක් බැලුවද එක පාරක් අසමඩ බලන්නේ නමුත් ඒ වෙලාවට අර තියෙන ඌනතාවය නිසා එන තියෙන තණ්හාව නිසා පින්වතුනි හොඳට බලන්න දැන් අලුත් දරුවන් අතර නැක හොඳටම වැඩි කොතන හරි ගියොත් ටග් ගලා ගන්න භාගයක් එකෙන් බලන භාගයක් දෙකෙන් භාගයක් මේකෙන් භාගයකින් මේකෙන් අරගෙන ඇංගල් එක හදා ගන්නවා පින්වතුනි හොඳට නිදහසේ බලන්නවත් පින නැහැ ට්‍රිප් එකක් යනවා පිරිසක් දැන් ගියේ වෙලා ඉඳලා මොකද හිතේ තියෙන්නේ කොහොමද හොඳම ෆොටෝ ටික ගහගන්න කියලා ෆොටෝ ගහන්න තැන් හොයනවා මිසක් ගිය දේ බලා ගන්න විදිහක් නැහැ ගිය තැන වන්දනා කරන විදිහක් නැහැ පින්වතුනි පුදුම දෙයක් ඒ කියන්නේ ඕවා ඔබ දකින්නැති දකින්න පින්වතුනි කොච්චර ඌනතාවයක් ඒ හිතේ තියෙනවද කියලා ඒ වෙලාවට ගරහන්න එපා දකින්න කොච්චර දෙයක් ඒ හිතට ඒ වෙලාවට එනවද කියලා ඔබ සමාඩ මීට කලින් කරපුවා ඒ කියන්නේ ඒක දැකලා අනුමෝදන් වෙන්න බෑ. එහෙම නැත්නම් ඒක දැකලා පිනා යන කෙනෙක් කරන්න බෑ. නමුත් අපි හිතමුකෝ ඒක දැකලා සතුටු වෙන්න විදිහක් නැහැ. මම මේ කියන්නේ අනිච්ච දුක්ඛනාත්දාල සම්බන්ධ නෙමෙයි. කොයි හරි නිදහසේ යන්න හැදෙනවා. ට්‍රිප් එකක් යනවා නැත්නම් රටෙන් එළියට යනවා. කොයි හරි ට්‍රැවල් කරනවා. පැය ගාණක් ගිහිල්ලා ඉවරලා ඒක කොහොම හරි රෙකෝඩ් එක දාගෙන ඇවිල්ලා අරක රෙකෝඩ් කරන් ඇවිල්ලා පස්සේ බලන ඉතින් පස්සේ බලනවද? නැහැ. ෆොටෝ ටික ෆොටෝ කොහෙන් කරි සෙල්ෆි අරවයි මේක ඔක්කොම ෆොටෝ ටිකක් ගහ ගන්නවා. ඕකේ හොඳම හිනාලා තියෙන ටික අරන් දාන වරකට. බලන කට්ටිය දෙනවා මේ තරම් පවුලක් නැහැ. කොහොමත් පවුලක් නැහැ තමයි. අරකින් කොහොමත් නැහැ. පින්වතුනි පුදුම ඌනතාවයක ඉන්නේ. ඒ නිසා මේ නවීන තාක්ෂණය කියන්නේ දැලිපි 10ක් විතර බෙල්ලේ තියාගෙන ජීවත් වෙනවා වගේ මිනිස්සු බලන පැත්තට කැපෙනවා. බලන්න. ඒ කියන්නේ ඒ වෙලාවට ඒ මොකක්ද වෙන හැංගීම? මේ වෙලාව බැලුවොත් එකපාරයි. හොඳමටම කොහොම හරි මේකට දාගත්තොත්, ෆොටෝ කරගත්තොත්, එහෙම නැත්නම් වීඩියෝ කරගත්තොත් ගිහින් බලන්න පුළුවන්. ඒ වෙලාවට ඒ තියෙන්නේ බලන්න වයසක ආච්චි කෙනෙක් යනවා. තමයි හිතන් කිරියම්ම යනවා. මුණුබුරා යනවා. දැන් ඔතන ඇත්තටම රසවින්දනය කරන්න කවුද ඒ ස්වභාවය? කිරියම්ම. ඒ මිනිස්සු හොඳට ඒ රූප ටික බලලා ඒ අන ඒ දේ හොඳට වින්දනය කරලා එනවා. අරු පින්දුනේ ඒකයි කියන්නේ. බලන්න හිත්වල පිරිච්ච ඒ ඇයි ඒ රෙකෝඩ් කරගන්නේ. ඒ දැන් මේ මෙයාට ඒ වෙලාවට උපරිමයෙන් ජීවත් වෙන්න බෑ. මේක රසවින්දනය කරන්න බෑ. දකින්න බෑ. දැන් කොහොම හරි ඒක අරකට දාගන්න ඕන. වීඩියෝ කරන්න තමා වීඩියෝ හදලා තියෙන්නේ. ෆොටෝ ගහන්න තමා කැමරා හදලා තියෙන්නේ. මං කියන්නේ ඒකක් ගැන නෙමෙයි. ඒ වෙලාවට තියෙන හැඟීම ටග්ගල පර්ස් එකට හෝ සාක්කුවට හෝ ගිහින් අරක ඇදලා ගන්න යයි. අර හිත පිරලා නැහැ. පුදුම ඒ වෙලාවට තණ්හාවක් ඇති වෙනවා හිතට. කොහොම හරි මේක මගේ කරගන්න, මේක මට කරගන්න. නැවත නැවත මේක මට බලන්න ඕන. එහෙම නැත්නම් මේක තව කටිර පෙන්නලා මම මෙහෙම දෙයක් දැක්ක, මම මෙහෙම දෙයක් කරා, මම මෙහෙතන ගියා කියලා පෙන්වන්න ඕන. බලන්න පින්දුර කොච්චර උනතාවක් ඇති වෙනද කියලා හිතේ. ඒකයි ලෝකෙට දොස් කියන්නවත් ලෝකෙ නිවැරදි කරන්නවත් නෙමෙයි තියෙන්නේ. ඒවන් උපසංහරති. තමන්ට ගලපගෙන බලන්න තමන් කොතනද යන්නේ කියලා. ඒකෙන් ට්‍රිප් යන්න එපා, විනෝද වෙන්න එපා කියන්නේ. එහෙම එකක් හාමත් එපාවත් සාසනේ නැහැ. හෙවත් ඇත කියන්නවත් නැත කියන්නවත් නෙමෙයි සාසනේ උගන්වන්නේ. ඇත නැත උන ලෝකෙ මිදෙන ක්‍රමයක්. ඒකත් දුක් දීලා එහෙම නැත්තම් මහා ලොකු වර වීරිය කරලා එහෙම කරන ක්‍රමයක් නෙමෙයි. කෙරෙන ක්‍රමයක් තියෙන්නේ. නිවන් දක්කන්න බෑ. නිවන කෙරෙනවා. නිවන්ට අදාළ හිත ඒ විදිහට හිත ක්‍රියාත්මක වෙනවා. එහෙම දෙයක් තියෙන්නේ. අර එෆර්ට් එකක් නැතු එෆර්ට්ලස් බුදුරජාණන් වහන්සේ ශාසනය. අනිත් හැම එකක්ම එෆර්ට් එකක් දාලා කරන්න ඕන එකක්. ඒ කියන්නේ වීරියක් කරගෙන කරන්න ඕන එකක්. මේ බලන්නේ වල හිතේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ අරක ගන්න ඕන කොහොම හරි මගේ කරගන්න ඕන. ඔහොම තමයි මේක යන්නේ. මේකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් අද ඔබේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ, එහෙම නැත්නම් දරුවන්ගේ උපදීනින දරුවෝ කොච්චර අසහනකාරී ඌනතාවෙන් උපරිමයකට පත්ව සමාජ තුළට පත් වෙන්නේ. ඒකයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ අතරින් මිදිලා මිදෙමින් හෝ මිදෙන්න බලහන් ඉන්න ඔබ කොච්චර ඉස්සරහින් ඉන්නවද? පින්දුනේ මේ ලැබුණ අවස්ථාව තමන් සතුටින් අනුමෝදන් වී යන්න ඕන එකක්. ඒකට හේතුව අද අපට මේ ලැබුණ අවස්ථාව ලොකුට දැනෙනවා හරි අඩුයි පින්තුනේ. ඔය රාජ සූත්‍රයේ බුදුරණා දේශනා කරනවා පින්වත් මහණනේ, මේ ලෝකේ සැපයන් ලබන්න අතර අග්‍ර වෙනවා කියන සක්විති රජතුමා. එතකොට අත්පත් වීම අතර උපරිම අත්පත් වීමක් වෙනවා. මේ ලෝක හතරක් අපරගෝයානේ පූර්වදීහි ජම්බුද්ධි පුතුරු කුතුරු මේ දිවයින් හතරම අධිපතිය බවට පත් වෙනවා කියලා කියනවා. යුද්ධයක් නොකර එයාගේ පුණ්‍ය ශක්තියක ලැබෙනවා කියලා කියනවා. එහෙනම් මේ ලෝකේ සැපයන් අතර උපරිම සැපයට පත් වෙනවා කියලා සක්විති රජතුමා බුදුහාම දේශනා කරනවා. පින්වත් මහණෙනි, සක්විති රජතුමා සක්විති රජ වෙලා ලැබෙන සැපය සෝතාපන්න ඵලයෙන් සොලොස් කලාවෙන් කලාවකත් වටින්නේ නැහැ කියලා. යමෙක් මේ ලෝකේ සෝතාපන්න ඵලයට පත් වුනොත් ඒ සෝතාපන්න ඵලය කියන්නේ සක්විති රජකමේ තියෙන සැපය ආන්ගේ ලැබීම ආන්ගේ ආඩ්‍ය ආන්ගේ පිනට සාපේක්ෂව බැලුවොත් 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ආන් ඒ වගේ තැනකටපත් වෙන තමයි ඔබ මේ ගමන් කරන්නේ. සාසනේ ඵලය අමත ඵල නෙලන්න පටන් ගන්න පළවෙනි තැන ඒ තමයි සෝතාපන්න ඵලයේ ඉඳලා. එතනින් පස්සේ තමා මේ ශාසනය පටන් ගන්නෙ. ආන් ඒ පටන් ගන්න ගමනට තමා ප්‍රතිපදාවක් තියෙන. ඒ තමා මේ ප්‍රතිපදාව. ආර්ය විනේ ඇතුළු මේ ධර්මය හික්මෙන ප්‍රතිපදාව. සෝතාපන්න පලට පත්වනට පස්සේ සිව් දහම් සම්බන්ධව අචල ප්‍රසාදයක් පිහිටනවා. බුදුම් දහම් සඟුන් සහ ආර්යකාන්ත සීලය. පිංවතුනේ සෝතාපන්න පලේ තියලා තියෙන අන්න එතන බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්. නමුත් පිංවතුනේ සෝතාපන්න මාර්ග ඵලය හෙවත් මේ ශාසනයේ පළවෙනි තැන තමන්ටවත් එහෙම දැනන හිතන්න බලන්න. අපි මේ ජීවිතයේ මේ මාර්ගයේ ගමන් කරමින් යද්දි පොඩි පොඩි චූඩි චූඩි ලැබීම් ඉදිරියේ කොච්චර නම් පරදිනවද? සමහර කොච්චර අහිමි වෙනවද? කොච්චර නැතිලාම යනවද? සමහර කෙනෙක් ප්‍රශ්න ටිකක් හින්දා මේ දහම ඇසුරු කරන් යද්දි ප්‍රශ්න ටික විසඳනවා. සමහරට ඒ ඊට පස්සේ එන්නේ නැහැ. සමණතරින් එහාට එන්නේ නැහැ. පිළි කොච්චරක් අහිමි වෙනවද? නැත්තම් කාලයක් එනවා කාලයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර තැන්වලදී තමන්ගේ තියෙන පින ෂේ වුණාට පස්සේ එතනින් එහාට යන්නත් බෑ. අපි දකිනවා සමහර වෙලාවට එහෙම තැන්. එහෙම තැන් කියන්නේ තැන් නෙමේ, ඒ තැන්වල මිනිස්සුන්ගේ ස්වභාවයයි. ඒ තැන්වල මිනිස්සුන්ගේ ස්වභාවය කියන්නේ මේ මනුස්ස ස්වභාවය තුළ ක්‍රියාත්මක වෙන විදිය. හේතුව පිංගතුනේ මේ ලෝකෙ මිනිස්සු තියෙන පිනෙන් වැඩ ගන්න දන්නේ නැහැ. තියෙන පිනෙන් වැඩ ගන්න දන්නේ නැති නිසා පාරමී පිරෙන්නේ නැහැ. පාරමී පිරෙන්නේ නැති නිසා කුසලයේ පූර්ණේ වෙන්නේ නැහැ. කුසලයේ පූර්ණේ වෙන්නේ නැති නිසා මේ ධර්මයේ අවබෝධ වෙන පරිසරය අඩු වෙනවා. ඒ පරිසර අඩු වෙන නිසා මේ ගමන් ටිකට හිර වෙනවා. මනුස්සයෙක් වෙලා ඉපදෙන්නම් පුදු පිනක් තියෙන ඕන්. ඔය තියෙන පින ඇතුලේ බෞද්ධ වෙලා මෙහෙම ඇවිල්ලා මේ ධර්මය හැමන පුදුම් පිනක් තියෙන ඕක ඇතුලේ. මේක තේරුම් ගන්න, මේ තියෙන ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තරම් තමන් දක්ෂණේ කරලා තමන් ප්‍රඥාව ඕන. පිංගතුනේ ඒකයි කියන්නේ අහිමි වෙන්නම තමා තියෙන්නේ. මම බෙන්න මෙහෙම කියන්නම්, බය වෙන්න එපා. ගිය අවුරුද්දේ හෝ මේ අවුරුද්දේ මුල මෙහෙම බණහපු කට්ටිය 12 වෙනිදා පින්කමේ නම තිබ්බ නේද? ඈ ඊට කලින් අවුරුද්දේ මෙතන ආපු කට්ටියට මේ අවුරුදු 12 වෙනි මා 12 වෙනිදා 12 12ට නම තිබ්බ නේද? ආයි පින්කම් කීපයක් තියෙනවා. ඒ කියන්නේ පින් අනුමෝදනම් වලට තමගේ නම එකතුණා නේද? ඊළඟ අවුරුද්දේ ඒ පින්කමට කාගේ නම තියෙයිද? හැබැයි ඒ කවුරුත් හිතන් හිටියද ඒ අවුරුද්ද දෙසැම්බර් කියන්නේ මේ අවුරුද්ද දෙසැම්බර් වලට කලින් ඉවර වෙයි කියලා? අපි ලොකු අදි탁සේරුක ජීවත් වෙන මිනිස්සු. බුදුහාම දේශනා කරන තැනක අජානී අශ්වයන් 4 දිනක උපමා කරලා කරන ක්‍රමයක් උන්වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණනි, මේ ලෝකේ අශ්ව වර්ග 4ක් ඉන්නවා. ඒක අශ්වයෙක් ඉන්නවා, ඌ යද්දි ඒකට පොඩි අශ්වාරෝහකේ පොඩි සලකුණක් දැක්කනම්, ඒ හේවණල්ල දැක්කනම්, සමහරට කෙවිට අතේ තියෙනව දැක්කනම් එයා ගමන වේගවත් කරනවා කියනවා. තව අශ්වයෙක් ඉන්නවා කියනවා, පොඩි තට්ටුවක් දැම්මනම් එයා ගමන වේගවත් කරනවා කියනවා. තව අශ්වයෙක් ඉන්නවා කියනවා, ඒක ටිකක් රිදෙන්න ගැහුවොත් ගමන වේගවත් කරනවා කියනවා. තව අශ්වයෙක් ඉන්නවා කියනවා, උට හිතුනොත් ගැහුව නෙමේ, උගේ කෑල්ලක් කැපුවත් ඌ එහෙමම තමා කියනවා. ඒක බුදුහාම දේශනා කරන මේ මිනිස්සුන්ගේ ස්වභාවයට. යම් කෙනෙකුට අහන්න හම්බෙනවා, තමන් දන්නේ නැහැ, අඳුරන්නේත් නැහැ, හැබැයි මිනිස්සෙක් මැරිලා කියලා. මරණය කියන එක මතක් වෙද්දි, මරණය කියන එක දකිද්දි, මරණය කියන එක අරමුණු වෙද්දි, සතර සතිපට්ඨානයේ පිහිටන්න, මාර්ගයේ පිහිටන්න, මේ ධර්මතාවයේ තේරුම් ගන්න, අප්‍රමාදී වෙන්න අවශ්‍ය හිත පරිසර සකස් වෙනවා කියලා කියනවා. ඒ තමයි අජානී අශ්වයා. ඒ කියන්නේ එයාගේ මේ ඈත කෙනෙක් මැරිලා සමහරව පාරයක් දකින්නවා දැකලා මීට කලින් දන්නේ නැ කිසිම සම්බන්ධයක් නැ ගොඩාක් දුර කෙනෙක් මැරිලා තියෙන්නේ අහන්න හම්බෙනවා නැත්නම් යන්තම් දකින්න හම්බෙනවා ටක් ගාලා බලනවා කියලා කියනවා තමන්ගේ සිහිය කොතනද දැන් තියෙන්නේ ඒක අරමුණු කරගෙන ධර්ම මාර්ගයන් හික්මෙනවා කියලා කියනවා ආය කෙනෙක් ඉන්නවා කියනවාට දෙවනි අස්වැයා පොඩ්ඩක් තට්ටු කරන්න ඕන ඒ කියලා කියනවා තමන්ගේ ටිකක් දුරින් ඉන්න ඥාතියෙක් මැරෙනවා කියලා අහන්න හම්බෙනවා ඒකත් එක්ක දැන් ඥාතිත්වයක් තියෙනවා හිතවතෙක් නෙමෙයි ඥාතිත්වයක් නැත්තම් ළඟ හිතවතෙක් ඒ ඔස්සේ අප්‍රමාදි වෙන්න පටන් ගන්නවා තමන් නේද ඊළඟට එන්නේ කියලා හිතිල ඉවරලා තමන්ට මේක වෙනව නේද හිතිල ඉවරලා අප්‍රමාදි වෙන්න බය උපදවාගෙන මේ ශාසනෙ හික්මෙන්න පටන් ගන්නවා කියලා කියනවා තුන්වෙනි කෙනෙක් ඉන්නවා කියලා කියනවා ටිකක් රිදෙන්න ගහනවා ඒ කියන්නේ තමන්ට ගොඩක් සමීප ළඟින් ඉන්න කෙනෙක් ළඟ ඥාතියෙක් මැරෙනවා ළඟ ඥාතියෙක් මැරුණාට පස්සේ ළඟ කෙනෙක්ගේ අහිමිවීමක් ළඟ හිතවතෙක්ගේ අහිමිවීමක් නිසා තමන් මෙතෙක් ආපු ගමන දිහා පරීක්ෂා කරලා ඉවරලා නිවැරදි වෙලා ටිකෙන් ටික ඒක අරමුණු කර කර අරමුණු කර ඉස්සර යන පටන් ගන්නවා කියලා කියනවා. තව කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා. තමන්ගේ දූ දරුවෝ මැරෙනවා. තමන්ගේ ස්වාමියා බිරිඳ මැරෙනවා. හැබැයි ඒ වෙලාවට චුට්ටක් සිහිපත් වෙලා ආයේ හිටපු ගෙදරම ඉන්නවා කියලා කියනවා. ඒ තමයි හතරවෙනි ගුණ. හතරවෙනි අස්සේ ඇත්තටම ගුණයක්නේ බලපුවාම නේද බලන්න තමන් කොතනද ඔය 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 හතර ඉන්නේ කියලා දැන් සාමාන්‍ය ස්වභාවයක් යන්නේ පුදුම පිංගුතුනි මොකක් කර උනාට පස්සේ සතියක් දෙකක් හරි පීක් එකේ යනව නේද දැන් ඔබට ඔබේ ළඟම කෙනෙක් නැති වුණොත් එහෙම දැන් මෙහෙත් ගොඩක් එහෙම වුණා නේද මේ දවස් ටිකේ වුණානේ දැන් මේ සීල ශ්‍රාවිකා ශ්‍රාවික මහතුතුත් පිරිස් නැති වුණා නේද අනේ අපොයි නම් කියන්නේ නැතුව ඇති. හැබැයි වීරිය පොඩ්ඩක් හරි වැඩි වුණාද? පින්න අඩුම ගානේ හිතුණාද? තම තමන් හිතලා බලන්න. තම තමන් හිතලා බලන්න. ඊළඟ කෙනා මමවත් කියලා හිතුණාද? එහෙම හිතෙන්නේ නැහැ. ලේසියෙන් එහෙම හිතෙන්නේ නැහැ. ඒ වෙලාවට නිකන් අර අන්ධ වෙලා වගේ යනවා හිත. ඒ වෙලාව නිකන් බ්ලර් වෙලා වගේ යන්නේ. ඇයි එහෙම හිතුනොත් අප්‍රමාදිනවා අප්‍රමාදිනොත් එහෙම මේ මාර්ගේ වඩන්න පටන් ගන්නවා මාර්ගේ වැඩනොත් එහෙම කෙලෙස් ටික ටික දුරු කරගන්න පටන් ගන්නවා එහෙම වුණොත් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා එහෙම වුණොත් නිවන් දකින්නවා ඒ නිසා එහෙම වෙන්නේ ඒකයි කරන්න බැරිම තැන තියෙන පිංගුතුනි දැනුම එකතු වෙයි දැනුම ගොඩාක් එකතු වෙයි එක එක විදිහට දැනුම එකතු වෙයි හැබැයි ප්‍රතිපදාවේ හික්මෙනවා වගේම ප්‍රතිපදාවේ ගමන් කරනවා වගේම ආන්ගේ ප්‍රතිපදාවේ හික්මිලා ප්‍රතිපදාවේ ගමන් කරලා ඒක තමන්ගේ ජීවිතය තුළින් අත්දැකලා අත්විඳලා මේ රාගදේශ මොහ ෂේ කරගන්න ගමන්ට ඒක පිටුවහලක් කරගන්නවා කියන එක දසම මට්ටමින් වෙන්නේ. දසම මට්ටමින් වෙන්නේ. මේ ඉන්න හැමෝම් බලන තමන්ට දහම් දැනුමක් නැද්ද කියලා. අනිච්ච ආවොත් එම 40 ආකාරයෙන් ඕන්න අනිච්ච කියන පුළුවන් කට්ටියත් ඇති මෙතන නේද නමුත් ඔය 40 ආකාරයෙන් ආකාර කීයකින් සොලොස් කලා එකක් තමන්ගේ ජීවිතේට ඇප්ලයි වෙනද බලන්න දවස පුරාවට දවස නෙමෙයි සතිය පුරාවට හිතලා බලන්න අන්තිම ප්‍රශ්නයක් ආපු වෙලාවේ තමන් අන්තිම හිත අන්තිම මොහොතේ හිත පරදුන වෙලාවේ කොච්චරක් තමන්ට දහම ඇප්ලයි වුණාද කියලා තමන්ගේ ජීවිතේ නැත්තම් ඒකට යට වෙලා ගියද කියලා බලන්න නැත්තම් හැබැයි දන්නේ නැද්ද? දැනුම නැද්ද? අහලා නැද්ද? කරන විදිහ දන්නේ නැද්ද? ඔක්කොම දන්නවා. යෙදෙන්නේ නැහැ. හැබැයි කතා කරන්න ගියාම හොඳට ඇදිලා එන්නේ නැද්ද? ඇදිලෙනවා. හැබැයි යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ඒක තමයි ඔය හිතේ අවිද්‍යාවේ ස්වභාවය. මේ පරිසරේ හැදලා තියෙන්නේ පිංගුතුනි. යන්න මිස ගැලවෙන්න නෙමෙයි. ඒකයි එච්චර අමාරුයි කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සෝතාපන්න මාර්ගඵලය කියන එක අන්න අරවාගේ තැනක පෙන්නුවේ. එච්චර ඕනේ නැහැ මේ රටක රජකම නෙමෙයි ප්‍රාන්ත ඇමතිකමක් හමුනොත් එීම ඔක්කොම මතක වෙනවනේ සමහර කට්ටියට. නෑ මං කියන්නේ සාමාන්‍ය ජීවිතේ පොඩි ලැබීමක් පොඩි ජීවිතේ වෙනස් වීමක් ඇතිනේ. ඒක එක වෙලා මේක දෙක වෙන්න ටක් ගාලා දැන් හිතන්නකෝ ඕම ඔබ ඉන්න ගමන් ඔබට ලොකු ලොතරැයියක් ඇදෙනවා අපි හිතමුකෝ නැත්නම් ලොකු නිදාණයක් හම්බ වෙනවා ඊට පස්සේ ඌණතාවේ මට්ටමට එක පුරවන්න හදන පටන් ගන්නවා එතකොට මේක ටක් ගාලා දෙකට වැටෙනවා ඒක තමයි හැටි මේ සත්වයේගේ ප්‍රශ්නයක් නෙමෙයි සත්වකින ස්වභාවයක් නෙමෙයි සත්ව ස්වභාවය අත් කරගෙන ඉන්නේ ස්වභාවය මොකද්ද මේ හිතේ ස්වභාවය තමයි යන්න හේවත් මේ සසරේ ගමන් කරන්න හැදින්නේ තමන්ගේ ජීවිතේ බලන්න තමන් අප්‍රමාදී ස්වභාවයේ කොතන තමන් ඉන්නේ කියලා තමන් කොච්චරක් අප්‍රමාදික හිතලා බලන්න පිංගුතුනි ඒක වයස් ප්‍රශ්නයක් නෑ තව සතියකින් 24 ඉවරයි 25යි අර මම මුලින් කියපු උපැන්නේ උපන් දිනේට අවුරුද්දක් එකතු වුණා සම්මුතියනේ ඒක තින් පිංගුතුනි කාගේ කාගේත් අපි හැමෝගෙමත් නම් ඔය දොළොස් පිළිකර කියවෙයි යම් දවසක නමුත් ඒ කියවින දිනය බොහොම අත ළඟ කියලා හිතාගෙන කටයුතු කාරණා කරගන්න කොයි හොඳ අපි හොඳයි හැමෝම හිතලා බලන්නකෝ ඔබ ළඟම ඔබෙන් අයින් වුණ කට්ටිය මේ අවුරුද්දේ මේ දක්වා හිතුවද මැරෙයි කියලා පිංගතුනි අහිමුනේ සම්බුද්ධ ශාසනය නෙමෙයි අහිමුනේ අනන්ත සසරකඩ පස්සේ හම්බුණ සම්බුද්ධ ශාසනය මිදෙන්න තිබ්බ අවස්ථාව ශාසනයක් අහිමුන්නේ අනන්ත සසරකඩ පස්සේ හම්බුණ ශාසනේ මිදෙන්න තිබ්බන යම් අවස්ථාවක් ඒකයි අහිමුනේ ඒකයි මගක් කරගත්තනම් ඉවර කරන්න කලින් එපදින්න වෙන්නේ ඒ නිසා හිතන්න එපා ජීවිතයක් අහිමි වෙනවා ශාසනයක් අහිමි වෙනවා ශාසනයක් නෙමෙයි පිටුන අහිමි වෙන්නේ නිවන අහිමි වෙන්නේ ඒ නිසා අප්‍රමාදී වෙන්න ඒකයි බුදුරණා දේශනා කරන හිස ගිනි ගත්තෙක් එගින් නිවන්නේ මේකේ යෙදෙන්න කියලා ඒ කියන්නේ ඔළුව පිහෙපි ඉන්න කියන එක නෙමෙයි ඒ කිව්වේ ඒ කියන්නේ ක්ලේශයක් හිතට එද්දී Tamanට දැනෙන මට්ටමින් හරි ක්ලේශයක් හිතට එද්දී ඒක ප්‍රහාණය කරන්න ආන් ඒ ගින්න නිමා ගන්න අවශ්‍ය මේ දහම යොදන්න කියලා ඔය කියන්නේ නැත්තම් ඔළුව ගිනි තියාගෙන නිමනෙම ඉන්නවා කියන එක නෙමෙයි ඒ කියන්නේ හිතට ක්ලේශයක් එද්දි කෙලස් ධර්මයන් හිතට හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙද්දි පුළුවන් තරම් යෝනසෝ මනසකාරයෙන් ගන්න ආන් ඒකට දහම යොදන්න කියන එකයි ඒ කියන්නේ ඒකයි ඒකේ තේරුම එක තේරුම් තියා තේරුම් දෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ ස්වභාවයක් නමුත් එක විදිහක් එහෙමත් තේරුම් කරන්නේ තේරුමක් දෙන්න පුළුවන් බලන්න ඊයේ දවස පෙරේද දවස වින්තුනේ ඒ වගේම බලන්න තමන්ගේ දැන් මේ අවුරුද්ද ඉවරන ඊළඟ අවුරුද්දේ මොකද්ද තමන්ගේ ජීවිතේ හදාගන්න තියෙන තමන්ගේ ජීවිතේ හදාගන්න තියෙන අරමුණු තමන් මොන දේවල් වෙනස් කරගන්න තියෙන්නේ එහෙම වෙන් කර එහෙම තමන්ගේ අදහසක් තියනවාද නැත්තම් ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්ද පටන් ගත්ත මේ අවුරුද්ද වලින් ඊළඟ අවුරුද්ද පටන් ගන්නවා එහෙමද ඔබ කොච්චර දක්ෂ වෙනවද ඒ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ ඉඳ සමහරට තමන්ට මේ දහම අහන්න හම්බුනේ මේ අවුරුද්දේ ඉඳ සමහරට තමන්ට යම් ප්‍රමාණයකට මේකේ යෙදෙන්න අවස්ථාව යෙදෙන්න කියන්නේ පූර්ණ කාලිනව හෝ අර්ධ කාලිනව හෝ යම් ක්‍රමයකට මේකේ අනුගත වෙලා කටයුතු කරන පටන් ගන්න සමහරට මේ අවුරුද්දේ වෙන්නේ නැති එහෙනම් ඊළඟ අවුරුද්දේ තමන් කොහොමද මේක කලමනා කරන්නේ තමයි කොහොමද අදිස්ථාන ඊළඟ අවුරුද්ද සම්බන්ධයෙන් තමන් මොකද්ද කරන් ඉන්නේ අනිස් දුක් කොටන්න ඕන රාග දේශ මොහ ප්‍රහාණය කරන්න ඕන හරි චතුරාසත් ධර්ම බෝධි වෙනවා නිවන් දකින්න හරි ඒකට තමන් තුල මොන දේවල් තමන් වෙනස් කරගන්න බලාපොරොත්තුව තමන් කොතනින්ද ඒක නිවැරදි කරන්න හදන්නේ ඕනනම් මෙතන ගත්තොත් 10 දිනක් ගිහිම අදහසක් ඇති තමන් ඒ 10 දින අය කේන්ද බලන්න පිංගුතුනේ තමන් දක්ෂ වෙන්න ඕන සැලසුමක් සකස් වෙන්න ඕන මේ මොහොතේ ඒ මොහොතේන ස්වභාවය තුල ධර්මමානසිකාරය කරන්න පුළුවන් නම් බොහොම දක්ෂයි. ඒ කියන්නේ එතන කතා දෙකක් ආයේ එතන අය කතා කරන දෙයක් නැහැ සම්බන්ධ. හැබැයි එහෙම නැත්තම් තමන් ඊළඟට තමන්ගේ දකින්න තමන්ගේ වැඩිපුරම යතු ගන්න මොන කෙලෙස තමන්ගේ වැඩිපුරම තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි කතා කරන තියෙන අපි කියනවා සාමාන්‍ය සමහර ලාට අපි කතා කරන අපි හාමුදුරුවෝ අතර එහෙම අපි කියනවා සාමාන්‍යයෙන් අපි සමහර කියන ක්‍රම තියෙනවා මේක එක එක විදිහට අරමුණු තුනක් දාගන්න ඒ කියන්නේ ගෝල් තුනක් තියාගන්න එකක් තියාගන්න Tamanට හිතන්නවත් බෑ දැම්මම නම් ගැලවිලා යයි කියලා ඒ කෙලෙසේ ඒව එකක් ගන්න යම් යම් මට්ටමකට වීරිය කරොත් ගලවන්න පුළුවන්ක කියලා මට්ටම එකක් ගන්න එහෙම නැත්නම් තව එකක් ගන්න ටිකක් ලෙහෙසි එකක් දැන් සමහර ඔබේ ජීවිතේ සමහර කෙලෙස් ඔබට දෙනවා අපෝ මේක නම් මට නිවන් දකින්න ගන්න නම් මේක නම් දුරු කර ගන්න හම්බෙන්නේ නැහැ මේක නම් සමහර නිවනින්ම තමයි ඉවර වෙන්නේ එහෙම සමහර දේවල් ඇති ඒ කියන්නේ හිතන්න බැරි මට්ටමට පඳු ගැහිච්ච තැන් ඒතකොට ඒවට මේ දහම යොදන්නේ කොහොමද දහම දහමින් දකින්නේ කොහොමද ඒ ගැන Tamanට හොඳ අදහසක් තියෙන්න පිඟුදුනේ ඊළඟ කාලේ ඊළඟ වසර Taman කලමනාකරණය කරගන්න ඕන නැත්තම් මේ අවුරුද්දේ උනා වගේ ඊළඟ අවුරුද්දෙත් වෙන්න දුන්නොත් එහෙම අන්තිම එකත් එහෙමම වෙයි. දක්ෂ වෙන්න. දක්ෂ ගොවියෙක් වෙන්න. හොඳට මේ කුඹුරහාන්න. මේක හොඳට වපුරන්න. මේකේ හොඳට වල්පයන් නෙලන්න. මේකේ හොඳ අස්වන්න ගන්න පුළුවන් විදියට. නැත්තම් හාලා වපුරලා තරක් දාන්න එපා. සමර කට්ටිය හාලා දාන, සමර වපුරලා දාන, සමර කට්ටිය ඒ පොහොර ටිකක් ගහලා දාන. එහෙම නේ මේක මේක සාත්තු කරන්න ඕන. ඔය හිත හැම වෙලාවෙම මේක යොදවන්න ඕන. ලේසි නෑ. කණ එකත් ලේසි නෑ නේද? එකම එකක් ලේසි ඇඳලා පස්සේ නිින්ද යන කරන් ලේසි. ඒක සමර ඩේස් ලේසි නෑ නේද? ලේසි නිින්දවත් යන එන ලේසි එකක්වත් කරන්න බෑ නේද? එහෙනම් මේ හිත දමණය කරනවා කියන්නේ. අපි ඒකනේ කිව්වේ කය නිසා උපදිනව නෙමෙයි හිත නිසා උපදින්නේ. ඒකට මම තව තේරෙන්න බෙන්න මෙහෙම කියන්නම්. මදුරුව දෙන්නේ දෙතුන් දෙනෙක් කරකේදි කොච්චර අමාරුද? මදුරුව ඇවිල්ලා විදින්නේ ඇඟට නේද? මැරෙන්නේ නැහනේ. එතකොට කයට වෙන්න තියෙන ඉතා සියුම්ම වේදනාව ඒක. කායික වේදනාව අතර තියෙන ඉතා සියුම්ම වේදනාව මදුරුවෙක් විඳින එක. නැත්තම් මදුරුවෙක් විද්දෙත් නැහැ. පොඩ්ඩක් කන වටේවල කරකිනවා. රාගින්නේවා දේශකින්නේවා මොහකින්නේවා කියනවා එතකොට. එහෙම කියනවද? නෑ නෑ දැන් මදුරුවා විදින තමයි නැත්තම් කාය අනුපස්සනාවේ හිත පිහින්නටක් ගාලා නැත්තම්. නෑ නෑ මේ මදුරුවා කියන්නේ එක එකක් නෙමේ කයක් මේක මේ අනිත්‍යයි දුක්ඛයි නැත්තයි එහෙමද? නැත්තම් මේ ශබ්ද මාත්‍රයන් එන්නේ මදුරුවෙක් කියලා කන්නේ නෑනේ මේ විද්‍යාමානද එහෙම හිතනවද? නැත්තම් ඌ වෙන් කරන්න බෑනේ එහෙම හිතනවද? නැත්තම් හිතන දේ ඔබ දන්නවනේ. මම කියන්නේ මේ ඔය කයට වෙන්න තියෙන ඉතා සියුම්ම පොඩිම වේදනාව. ඔළුවේ කැක්කුමක් ගැන නෙමෙයි කිව්වේ. මදුරුවෙක් විදිනෙක් ගැන. මදුරුවෙක් විදින්න එකේ කායික වේදනාව තුළ හිතේ ස්වභාවය බලන්න. එහෙනම් යම් දවසක පිඳුනේ මැරෙනවා කියන්නේ කායික වේදනාවක් නෙමෙයි කයෙන්ම අයින් වෙනවා. කය දාලා යනවා. කයට මදුරුවෙක් වගේ චූටි සතෙක් විදෙද්දි චූටි සතෙක්ගේ චූටි සතෙක්ගෙන් අනතුරක් වෙයි කියලා දැනෙද්දි ඒ බය වෙන බයවිල්ල ඒ එන හිතේ තිබෙන බයයි බයක් නෙන්නේ මේ වෙලාවට ද්වේෂය කියන්නේ බයේ කොටසක් මදුරුවෙක් විදිනලාට බාන හිතේ ස්වභාවය බයවීමක් වෙනවා කැමති නැහැ ඇයි කැමති නැත්තේ අනතුරක් චූටි හරි අනතුරක් මට හොඳට නැයි මේ මදුරු වෙන්නේ ඇයි මදුරු වෙන්නේ ඇයි දොරවල් නැද ඔහොම කියේ කියේ කොච්චර තමන් පීඩාවටපත් වෙනවද පිඟුතුනේ කයට වෙන පොඩිම වේදනාව සම්බන්ධ මේක හොඳට අල්ලගන්න මේ කියන කතාව මේක හොඳට මානසිකාරය කරගන්න පුළුවන් මේ ස්වභාවය තේරුම් ගන්න නැත්නම් අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ දේවල් වෙනවා කොතනවත් දහම බින්දු මාත්‍රයක් ඇප්ලයි කරන්න තියා ප්‍රශ්නයක් තියෙන බව තේරෙන්නේ නැහැ මැරෙන්නේ යද්දි මැරෙන්නේ නැත්නම් තේරෙන්නේ මැරෙන්නේ යනවා ඒතර තමයි ප්‍රශ්නේ පේන්න පටන් ඒතර ගොඩක් ලාට ටූ ලේට් පිදුවේ තමන්ගේ ජීවිතයට දෙන පොඩිම ප්‍රහාර එහෙවත් පොඩිම අනතුරෝය තියෙන්නේ. අපි තුමක ඩෙංගුත් නොවේ කියලා අපි හිතමුකෝ. අපි තුමක සමහර පිරිමි මදුරුවෙක් කියලා හිතමුකෝ. උට වැරදිලා කරගෙන කියලා හිතමුකෝ. පිරිමි උන් ලේබොන් ලේබොන් නෑ නේද? බාන පිරිමි මදුරුව කොච්චර හොඳද කියලා. ගස්වල පැණි විතරයි පොන්නේ. හිතලා බාන පිරිමිකෙක් කියලා කරගෙන හිතලා බාන්න නෑ. ඌ ඇත්තටම විදින්නෙත් නෑ. එහෙනම් මේ විදින්න හදලවත් නෑ. අන්වීක්ෂකින් බලන්න ඒකගේ තුඩ. බලන්න කොච්චරක් බය වෙනවද කොච්චරක් තමන් එක්ක මරන්න හිතෙනවා ඉස්සරහන් හැරුණ අතේ අර අර කවුද ඉස්සර අර ක්‍රිකට් කීඩේ කීටි හැරුණ අතර ගහන ඒවයි ගහනවා කොහෙද යන්නේ කියලා චොප්පා යුගේ ඌව සුද්දාස්රක මට්ටමට ඌව හොයාගන්න බෑ බාන කොච්චර බය වෙනවද කියලා පිංගුතුනේ පිටුන ඔය බය උනේ ඔය කයට වෙන පොඩිම අනතුරු දිස පොඩිම අනතුරක ශේයාවක් ඉදිරියේ ඔය කය දාලා යන්න වෙනවා කියලා දැනෙද්දි කොහොම බය වේද මදුරු ඉදිරියේ බය වෙන්නේ අතප්පයක් කපනවා නෙමෙයිනේ හાર્ට් ඇටැක් එකක් ආවා නෙමෙයිනේ සතියක් ඉන්න උණ ගැවුනවා නෙමෙයිනේ ඔළුවේ කැක්කුමක් ආවා නෙමෙයිනේ මදුරු ඉදිරියේ එච්චර නර්වස් වෙන එච්චර කලබල වෙන හිත එතෙන්න දහම යොදා ගන්න බැරි හිත දහම නොදැනද එතෙන්න දහම නොදා යොදා ගන්න බැරි හිත එච්චර කල මදුරුවෙක් ඉදිරියේ කලබල වෙන හිත මරණ ඉදිරියේ කොහොම කලබල වෙයිද මරණය කියන්නේ කයට වෙන වේදනාවක් නෙමෙයි කයෙන්ම දාලා යන්න වෙනවා පිංගතුනේ මරණය කියන්නේ කය අත්හැරලා යන්න තැන මදුරුවා කියන්නේ කයට එන කයට ආපු පොඩිම වේදනාව කයට එන අඩුම වේදනාව එහෙනම් මරණාසන්න මොහොතේ මේ හිත මේ කයෙන් අයින් වෙදි කොච්චර වේදනාවක් ඇද්ද ඒ වේදනාවේ මදුරුවා බලන්න මදුරුවා විඳින්න කලින් මානසික වේදනාව කොච්චරද කියලා මදුරුවෙක් විඳින කලින් තියෙන මානසික වේදනාව කොච්චරද විදලා නැහැ විදලා ඉද්දි විදලා ඉන්න බව දැනෙද්දී තියෙන මානසික වේදනාව කොච්චරද කායික වේදනාව කෙසේ වෙතත් එහෙනම් මරණාසන්න මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ හිත එහෙනම් ඒ වෙලාවට සියල්ල අතහැරනවා කියලා දැන දැනි අතහැරෙද්දි නොදැනි අතහැරෙන්නේ නැහැ මුකුත් ඔක්කොම නිකන් නැති වෙලා ඔක්කොම ගිහලා එහෙම වෙන්නේ දැනි දැනි වෙන්නේ කොහොම බය වෙයිද සෙල්ලමන් නෙමේ පිංගතුනේ මදුරු ඇදිරියේ හදාගන්න බැරි හිත මරණ ඉදිරියේ කොහොම හදාගන්නද මදුරු ඇදිරියේ හික්මව ගන්න බැරි හිත මදුරුවා ඉදිරියේ ධර්මතාවය තේරුම් ගන්න බැරි හිත හිතන්න එපා ඔක්කොම ටික ඇදිලායි කියලා එහෙම වෙන්නේ නැහැ හා මදුරුවෙක් කනවා පිරිත් කියනවා දැන් හරියයිද දැන් පිරිතට හිත යයිද මදුරුවට හිත යයිද දැන් ඔබ උපාසිකාවක් උපාසකයෙක් නම් ඇවිල්ලා හාමුදුරනක් කෝ කරුකට ළඟ බණ කියනවා දැන් දැන් මදුරුව දෙන්නේ තුන්දෙනෙක් කනවා හොඳට දැන් බණ කියනවා බණ යන්නේ හිත බණටද හිත යන්නේ මදුරුවට අර වේදනට හිත යන්නේ පින්වතුනි මදුරුවගේ මරණේ වේදනාව නෙමෙයි එහෙනම් කොච්චර අපි මේ වීරයෝ වගේ හිටියට කොච්චර මේක හදන්න තියනවද හොඳට ඔය කල්පනා කරලා බලන්න මදුරුවේ කනලට ඔය කර්මස්ථානයක් දුන්නේ පුළුවන් හිතලා බලන්න ඕන මදුරුව සාමාන්‍ය එක දෙන්නෙක් හරි කනවනේ හොඳ මේ දහම නිතර 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 තමන් ජීවිතේට මතක් වෙන ක්‍රම හදාගන්න නැත්තම් ඔහේ යන මදුරුවෙක් එනවා පන්නනවා යනවා බඩගින්නක් එනවා කනවා යනවා මොනවා හරි තමන්ගේ ජීවිතේට තියෙනනේ තමන් ලොකුවට ඇලෙන ගැටෙන දේවල් ඇල්ලා ගැටෙන දේවල් තුල ඇල්ලා ගැටිලා ඉන්නවා මිසක් ඒ තුල මෝහයට මත් වෙලා ඉන්නවා මිසක් ඒ තැන් වල බොහොම අඩුයි නේද මේ ධර්මයේ යෙදෙනවා ධර්මයේ යෙදෙනවා ධර්මයේ ඇප්ලයි වෙනවා ධර්මයේ සිහිපත් වෙනවා ධර්ම මාර්ගයේ යෙදෙනවා සතියේ හිත පිහිටනවා දන්න දැනුම යෙදෙනවා හරි අඩුයි නේද ඇයි අඩු පිංගතුනේ තියෙන පිනෙන් වැඩ ගන්න වගේම විපාකේ හඳුන ගන්න දක්ෂ නැහැ අපි ලොකු දහම් කරුණු එක තමයි හොයාගෙන යන්නේ. සමහර හිතනවා සෝතාපන්න චිත්ත වීතිය කොහොමද දන්නේ? හොඳයි දැනගන්න එක. මදුරුවක් අද්දි වෙන චිත්තවීතියටත් අඩුවෙන් තියෙන ඒ වෙලාවේ ස්වභාවය තේරුම් ගන්නකෝ. අපහාස කරනව නෙමෙයි. දහම කතා කරන්න පුළුවන් නේ. මෙතන ඉන්න ගොඩක් අය මෙතන මම මේ දැන් මෙතන කතා කරන්න මේ ඉන කට්ටියනේ. බලන්න ඔබේ දවසේ කොහොමද මේවා යෙදෙන්නේ කියලා බලන්න. අර 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 ස්වභාවය මදුරුව ඉදිරියේ පරදෙන හිත, මදුරුවගේ වේදනාව ඉදිරියේ පරදෙන හිත, ඒ ඒ ඒ අවස්ථාවේදී මානසිකාර කරගන්න බැරි හිත, මේ කයෙන් හිත අයින් වෙනවා කියලා දැන දැන මෙතනින් මම මැරෙනවා, මට මේ සියල්ලම දාලා යන්නවා, මට මේ අහිමිවීමක් වෙන්න යන්නේ, මං ඉවරයි, අනේ මං අනිත් ඔක්කොම ජීවත් වෙනවා, මම මැරෙනවා, එහෙම හිතෙනවනේ. පිටුනේ මරණ බය විවිධාකාර ක්‍රියාත්මක වෙනවා. සමහර හිතෙන්න පුළුවන් අනේ මේ කට්ටින තව ටික කාලයක් ඉඳලා කොහොමද මේ දහ මහලි ඉවරලා නිවන් දකී, මට දැන් ඊට කලින් මම මැරෙන්න යන, ඔහොම හරි හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පිටුනේ බයෙන් ශෝකයෙන් නැති එක හිතක් කියන්න බලන්න. බය ශෝකේ නැති, බය ශෝකේ පත් නොවන එක හිතක් කියන්න බලන්න. එහෙනම් ඒ බයසෝක ඉදිරියේ මේ හිත කොච්චර පුරුදු පුහුණු කරන්න ඕනද? සමහර ඔබ මෙතන ඔබ නිතරම යන්න කෙනෙක් නම් ඔබට සමහර හිතෙයි අනේ මම මැරුණොත් එහෙම අනිත් කටි ඔක්කොම තව ටිකක් බන ටිකක් අහලා තව හොඳට පින් ටිකක් කරගෙන තව මේ කටුදු කරලා නිවන් දකින් මට තමයි අහිමි වෙන්නේ. මට මම නැති වෙනවා කියලා එක විදිහට හිතෙනවා. ඒ ධර්මමාර්ගින කියන නැත්තම් හිතෙන්නේ මොකද්ද? මගේ ඔක්කොම ටික ඉවරයි, ඉඩම් ටිකත් ඉවරයි, ඔක්කොම ඉවරයි, දැන් කොහොමද මම මෙයා දාලා යන්නේ? නැත්තම් මගේ දරුවෝ කොහොමද මන් නැතුව ජීවත් වෙන්නේ? මගේ බිරිඳ කොහොමද මන් නැතුව ජීවත් වෙන්නේ? ඕවානේ මතක් වෙන්නේ. එහෙම වෙන්නේ නැති වේද? බුදුරන් දේශනා කරනක තැනක පිංගතුනේ සතර කමඨහන් තුලුණ දේශනා කරන පිංවත් මහණනි මේ ලෝක සත්වයාට අවිද්‍යාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලෙන මේ සත්වයාට පිඟුතුනේ මරණේ බය ඇති වුනේ නැත්තම් මේ ධර්ම මාර්ගය යන හිතෙන්නේ නැහැ කියලා. හිතලා බලන්නකෝ ඔබ දන්නවා කියලා සමහර අපි හිතමුකෝ වයසකම කෙනෙක් ඉන්නවා කිසිම දහමක් අසුරු කරන්න නැතුව කියලා. ඇයි එහෙම ඉන්නේ? මැරෙයි කියලා හිතෙන්නේ නැහැ. මැරෙයි කියලා නම් අඩුම් ගානේ මොකක් හරි ක්‍රමයක් යොදනවා. පිඟුතුනේ මරණ බය කියන තමන්ගේ ජීවිතේ එන්න ඕන. මැරෙන්න කලින් ඒ අත්දැකීම තමන් බලන්න කොහොමද තමන් කොච්චරක් ලෑස්තිද ඒකට මුණ දෙන්න. හිතන්න එපා දෙවියවිල මල් මාලා දාලා එක්කයන් ඉන්නවා කියලා. එහෙමත් දිනවනේ. දැන් එක එක කතා මේ දවස්වල අපි අහනවා නේද? මේ ඊයේ පෙරදත් එහෙම එකක් වුණා. මේ ඊයේ පෙරදා ගැන ගියේ මේ සතියේ. ඒතර හිතෙනවා ඉතින් ඒආ වගේ මරුණා. පිංගුතුනි ඔබේ කෙලස් ඒ හිතේ කෙලස් එකයිද? ඒකයි මම කියන්නේ. ලබන අවුරුද්ද අපි කොහොමත් අපි දැන් ඉන්නනේ හිතන් ඉන්නේ ලබන අවුරුද්ද එක මට මෙතන අතුසන්න බලන්න ලබන අවුරුද්ද ඉවරන කලින් මන්නම් මැරෙන්නුල එහෙම අදහසකින් කවුරු ඉන්නවද? ඈ හැමෝම අර කීයටද කීයක්ද ආයුබෝ ඒ වගේ අන්න හිතන් ඉන්නේ. ඈ මෙහෙම හිතන් ඉන්නේ. කාටවත් අදහසක් තියනවද මෙතන ඉන්න මා ඔබ ඇතුළු අපි හැමෝටම ලබන අවුරුදු තමයි ඉතින් ඉවරයි. අය ඉවරයි මැරෙනවා. දැන් එහෙම අදහසකින් දින්නේ නැත්තම් ප්ලෑන් ම කොච්චර තියනවද? ආ එහෙනම් ඊළඟ අවුරුදු කොහොමත් ඉන්න ප්ලෑන් එකක් තියෙනවනේ. ඊළඟ අවුරුද්දේ කරන්න ටිකක් තියෙනව නේද? ඊළඟ අවුරුද්දේ ඉන්න අදහසක් තියෙනව නම් තව අවුරුදු ගාණක් ඉන්න අදහසක් තියෙනව නම් තව අවුරුදු ගාණක් ප්ලෑන් කරන දේවල් තියෙනව නම් ප්‍රධානම දේ ප්ලෑන් කරලා නැහැ නේද? ඔබ දැන් දහම දන්නවනේ. තව ටිකක් දහම ජීවිතයට යොදවගන්නේ කොහොමද කියලා ප්ලෑන් කරගෙන තියනවද? මොන මොන තැන්වලද දහම් මානසිකාරයේ කරගන්න ඕනේ? කොහොමද මම මේ අධ්‍යාත්මික ඉරියව් තුල මේ දහම් මානසිකාරයේ කරගන්න ඕනේ කියලා එහෙම සැලැස්මක් තියනවද තමන්ට? එහෙම හදාගෙනවත් තියනවද? නැත්තම් හැමදාම එකම ටික කර කර ඉන්නවද? ඒ තුල තමන්ගේ වර්ධනයක් මං කියන්නේ වර්ධනයක් නැහැ කියලා. පොඩි ඇති. නමුත් ওই යොදන කාලයට සාපේක්ෂව හරි අඩුයි නේද ඒක? දැනෙනවා මදි නේද? ඒ කියන්නේ ගිය අවුරුද්දේ මරණ ඉදිරියේ බය වුණා නම්, ගිය අවුරුද්දේ ප්‍රශ්නයක් ඉදිරියේ මුණ දුන්නා නම්, ඒ වගේම නම් අදත් මුණ දෙන්නේ, ඒ වගේම නම් අදත් ස්වභාවයේ පිංගතුනි. බොහොම පොඩි ගමනක් නේද මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පොඩි ගමන යද්දි ලොකු කාලයක් අහිමි වෙලා නේද? ලොකු පිනක් ෂේ වෙලා, වැය වෙලා, නැති වෙලා නේද? පිංගතුනි අනුමෝදන් වෙන්න හැම දෙයක්ම තියෙනවා. කොච්චර දේවල් තියෙනවද?
පිඳි ප්‍රතිපදාව තමයි හැමදේම ප්‍රතිපදාව තුළ තමයි ප්‍රතිපදාව තුළ තමයි මේ හිත මෙල්ල කරන ක්‍රමවේද හික්මෙන්න පටන් ගන්න. ප්‍රතිපදාව නතු කරන්න බෑ. ඒ කියන්නේ මේ දහම ඔය හිතවලට අවබෝධ වෙන්න නම් මේ හිතවලට අවබෝධ වෙන්න නම් නීවරණ සමතන මොහොතක් එන්න ඕන. ඒ නීවරණ අඩු වෙන්න නම් හිතේ තියෙන කෙලෙස් මට්ටම අඩු වෙන්න උපරිම යහපත් දේවල් හොඳටම උපරිමෙන් කරන්න ඕන. හරකෙක් මරමර ඇවිල්ලා නිවන් දකින්න කියලා එකක් කරන්න බෑ එකපාර. මහා පුණ්‍ය ශක්තියක් නැත්තම් සසර කරපු. එහෙම කරපු කට්ටිය එක්කන දෙන්නේ මේ බුදු සාසනේ අත ඇඟිලි ගන්නවත් එහෙම පිරිසක් නෑ. පව් කරගෙන එකපාරම ඇවිල්ලා නිවන් ධර්ම අවබෝධ කරගත්ත. අනිත් කට්ටිය කාලයක් ඉක්මිලා පාරමී පිරිලා කොච්චර දේවල් කරලා දාවේ. එහෙනම් පිඟුදේ තමන්ගේ ජීවිතේ තමන්ට තමන් මේ වෙලාවේ මේ ධර්ම අවබෝධ කරගන්නම් උපරිම හොඳ වැඩ දන්න පුළුවන් හැම එකක් උපරිමෙන්ම කරන්න ඕන. උපරිමෙන්ම හොඳ වැඩ යහපත් දේවල් කරන්නම් හැම වෙලාවෙම හිතේ සිහිය පිහිටලා තියෙන්න තමන් කොහොමද ජීවත් වෙන්නේ තමන්ගේ කය වචනය ගැන ප්‍රධාන වශයෙන් තමන්ගේ හිත සිහිය පිහිටලා තියෙන්න ඕනේ. හිත ගැන කෙසේතත් ඒකනේ කියන්නේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ කියන්නේ ඔබ දන්නවනේ. ඒ වගේම තමයි අංශු මාත්‍රවාදී බය දකින්න පුළුවන් කියලා තියෙන්න ඕන. අද ගොඩක් අය ඒකට කැමති දන්නේ නැහැනේ. අබේච බය දස්සිනෝ බයේච අබේ දස්සිනෝ මිත්‍යාදිට්ඨි සමාදාන සත්තා සත්තන් දුග්ගති. බය වෙන්න ඕන කාරණේ නෙමෙයි බය වෙන්නේ. බය වෙන්න ඕන නැති කාරණා බය වෙනවා. නේ ගොඩක් වෙලාවට නිකන් තමන්ගේ ජීවිතේ බලන්න ගියන් තමන් බය වෙන්න ඕන දේවල්වලට බය වෙන්නේ කියලා. බය වෙන්න ඕන නැති වලට බය වෙනවා. බය වෙන්න ඕනකට බය වෙන්නේ නැහැ සමහර විට. ඒකට හේතුව තමයි මේ මිත්‍යා දිටි ස්වභාවය හිතේ තියෙන රාගදේශ මොහොත් එක තියෙන අවිද්‍යා ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයට පත් වෙන සත්‍ය දුගතියට තමයි යන්නේ. දුගති කරා තමයි ගමන් කරන්නේ. ගච්ඡයෙන් දුග්ගතින් දුකට යන්නේ. අන්තිම මොහොතේ බය වෙන්නේ මොකටද? මරණයට බය වෙන්න ඕන එකක්ද? නෑ. ඒක අවබෝධ කරගන්න තියෙන එක. හැබැයි බය වෙන්න ඕන එකට බය වෙන්නේ නෑ. බය වෙන්න ඕන එකට බය වෙනවා. ජීවිතේ මෙහෙම යන්නේ. පිටුනි බලන්න තමයි ජීවිතේ. ඒකයි කියන්නේ තමන් සැලසුම් කරගන්න ඕන මේක. තමන්ගේ දවස් සැලසුම් කරගන්න. එහෙනම් උපරිම යහපතේ යෙදෙන්න ඕන. ඒකයි කියන්නේ. ඒකයි බුදුහාම දේශනා කරේ. හිස ගිනි ගත්තෙක් ඉගෙන්නේ නැහැ මේ 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 ධර්මය අවබෝධ කරගන්න. මේ නිවන් වා කියන්නේ හික්මෙන්න කියලා. ඒ කියන්නේ මේ මේ හිත සම්බන්ධව හොඳට තමන්ට පේන්න ඕනේ. හිතේ නැගෙන කෙලෙස් සම්බන්ධව හිතේ ස්වභාව සම්බන්ධව හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒකට හොඳට පුරුදු පුහුණු වෙන්න ඕනේ. එහෙම පුරුදු පුහුණු නැත්තම් අර මදුරු ඇදිරිය පරදිනවා වගේ පරදිනවා. ලක් බයි චාන්ස් තමයි. දුර යනවාසේ අප වෙන්නේ නැහැ කිසිම තැනක පිංගතුනේ. සෝතාපන්න මාර්ගේ මේ 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 සෝතාපන්නක මාර්ගේ හිටියා කියලාවත් අප වෙන්නේ නැහැ උනොත් අප වෙන සෝතාපන්නෙන් ඉහළට අපවීමක් වෙන්නේ. දුකෙන් නිදහස් වුණා කියලා. එතන මෙහාට අප වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැරන්ටි එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්. ඒකට මම අර කිව්වේ තියෙන පිනෙන් වැඩ ගන්න දක්ෂ නැහැ. දවස් සැලසුම් වෙන්නේ නැහැ. තමන්ගේ තමන් ගඳ හොඳ සැලසුමක් නැහැ. ඒකට ලෑස්ති වෙන්න ඕන. පොඩි කාලෙල තියෙන්නේ නේද? අර උදාහරණ හොඳට අරන් බලන්නකෝ. හිත කොච්චර කලබල වෙනවද කියලා. ඔය කයට මේ කයට මන පොඩි පොඩි දේ සම්බන්ධේ. ඔය වැටෙන්න ගියා නෙමේ. ඔය ඔළුව ගැක්කුමක් ආව නෙමේ. හැමදාම උදේ හවස වෙන දෙයන්නේ මදුරු එක්කනවා කියන එක. මදුරු වඩ බය වෙන මේ හිත මරණයට කොච්චර බය වේද? කෑ කියන්නේ. කර්මස්ථානයක් ඉතින්. තමන්ට මදුරුවෙක් කන කන වෙලාවට යෝනසෝ මනසකාරිත පිහිටලා මේ ධර්ම මාර්ගයට යන්න පුළුවන්. ඒ වගේ දේවල් මම කියන්නේ මම නිකන් යදිලා අපින්ද මේ කතාව කිව්වේ හොඳේ. ඒ වගේ තමන්ගේ ජීවිතේ එක එක දේවල් තියාගන්න තමන් නිතරමනේ දේවල් දිනන තමන්ගේ ජීවිතේ. ඒ කියන්නේ දහම මානසිකාරය කරගන්න පරිසරයක් හදාගන්න තමන් දක්ෂ වෙන්න. දවසේ කෑම ටිකක් කන්න ගියාට පස්සේ මොකක් හරි තමන්ගේ ජීවිත හැම වෙලේ ඒකම කියන්නේ උප්පරිම හොඳ දේවල් කරන්න සුසු පරිසරයක් තුළට පත් වෙන නේද ඔබ දවසක් හෝ දෙකක් හෝ තුනක් හෝ සතියක් හෝ වෙන් කරන් ඉන්නේ. දැන් මෙතන දැන් මෙතෙන් ආපහු කරාම එක දවසක් වෙන් කරගන්නවා. දවස් දෙකක් වෙන් කරගන්නවා. සතියක් වෙන් කරගන්නවා. දවස් තුනක් වෙන් කරගන්නවා. නැත්තම් වරුවක් වෙන් කරගන්නවා. ඒ තුළ උපරිමෙන් ජීවත්වෙන්න උත්සාහ කරන්න. ඒ තුළින් උපරිම එක දකින්න උත්සාහ කරන්න. ඒ තුළ නිදහස් වෙනවා. නිකන් ඉන්න එපා. ඒකට වීරිය කරන්න. මූලික වීරිය තියෙන්නේ කණියමා බණහන්න. ඒක තමයි අංකික. ඒක නැත්තම් මුකුත්ම නැහැ. මොකද එතන දෘෂ්ටි අලුත් වෙන්නේ. එතන දෘෂ්ටිගත වෙන්නේ. ලෞක්‍ය සම්මාදිට්ඨියට හෝ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන තැන එතනනේ. යහපත. අයහපතින් හිත අයහපතින් ඉඳලා යහපතට යන පැත්තට හැදෙන්නේ එහෙමනේ. පිළිවෙල බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ පිරිනිවන් පාන්න මිසක් සසර යන්න නෙමෙයි. පරිනිබ්බුතෝසෝ භගවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරා. පිරිනිවන් පාන්න. සසර යන්න නෙමෙයි. ඉතින් ඒ නිසා ඒකට යන්න නම් මේ භාග්‍යවතුන් ධර්ම දේශනා කළා දිනවනවා නම් ඒක තමන්ට ඇහිලා තමන්ට යම් යම් මට්ටමේ දැනෙනවා නම් බලන්න තමන්ගේ බය කොච්චරද දැනට පොඩි දෙයක් ඉදිරියේ ඔය ෆෝන් එක කැඩුණා නෙමෙයි ගේ අහිමි වුණා නෙමෙයි දරු අසනීප වුණා නෙමෙයි දරුව මැරුණා නෙමෙයි තමන්ගේ කයට තියෙන පුඩිම වේදනාව උදේ හවස වෙන අද අපි කියනවා අතින් මදුරුව මරන්නේ අපි පන්නනවනේ හරි මදුරුව මරන්නේ පණක මදුරුවෙක් විදින්නේදී ආර්ය මෛත්‍රී මතක් වෙනවද? ආ එහෙම මතක් කරනනම් ඒකත් හොඳයි ඉතින් මං කියන්නේ. ඒක වටිනවා. බලන්න. අපි ඉස්සර වගේ මදුරුව මරන්නේ බොහොම හොඳයි. සාදු සාදු කොච්චර යහපතක්ද? ප්‍රාණඝාතය කරන්නේ නැහනේ. හැබැයි ඔතනින් ඉස්සරට එන්න ඕනේ නැද්ද? හිතන්නකෝ මරණාසන්න මොහොතේ මදුරුවෙක් කෑගහුවොත් කොහොමද? අද මදුරුව ගැනමයි කියන්නේ. ඇයි දන්නේ? ඩෙංගුද මේ දවස්වල? පෙඳුනේ ඒකයි. මේක යොදව ගන්න ඕන. මේ පරිසරේ මේ තුල මේක හික්මෙන්න ඕන. ඒකට ක්‍රමවේදය හදා ගන්න ඕන. ඒකට නම් පෙඳුනේ මේ ප්‍රතිපදාව යන්න ඕන. ඔබ නොදන්නවත් වෙන මම පිනක් කියන්නම්. මේක මේ අපේ ස්වාමීන් වහන්සේ කිව්වේ මීට අවුරුදු ගාණකට කලින්. එක තරුණ පුතෙක් ආවා මේ ආරාමයට පැවිදි වෙන්න. ඒ ආපු වෙලාවේ ඒ පුතා මං හිතන්නේ රටේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක දෙවනි හෝ තෙවනි වසරේ ඉගෙන ගන්න හිටියේ. තාත්තා සුපුරුදු පරිදි උන්නාසගේ අම්මා වෙලා හිටියේ නෑ අම්මා නැති වෙලා. තාත්තා සහ සහෝදරයෝ දෙන්න උරණ වුණා. සහෝදරයෝ පිටරට හිටියේ. අපි ගැන ගොඩක් දේවල් තියෙනවනේ යහපත් දේවල්. ඒව හැම බලලා ඒ ගැනම ඊළඟට කියන්න. නිකම් පෙරලන දිවයි නොමිලි පිටන වචනයි කොතැන දරන් යන්නේ කියන එක. මේ ළඟදි මට නායක හඳුනනවා කතා කරලා කියනවා මේ රටේ ඉන්න ප්‍රධාන අපේ ආන්දුරනේ සමහර මිනිස්සු ජීවත් වෙන්නේ සසරේ පුදුම පිනක් තියෙනද නැත්නම් ඔහොම දේවල් කීකී ඔහොම ඉන්න බෑ කියලා. මයික ඉස්සරහට කියන්නම් සූත්‍රිකුත් එක්ක. නැත්නම් මේක අමතකගෙන. පින්තුනේ ඒ තාත්තා ඇවිල්ලා සෙන්සුරාත් දවසක්ලු හවුස් දේශනාව ඔය පිටිපස්සේ ඉඳගත්තලු. මුලින් බැලුවල ඇවිල්ලා කොල්ල හොයාගන්නත් නැහැ ඌ හැංගිලා. ඒ කාලේ දැන් මේ කියන්නේ මේ කොරෝනා වලටත් කලින් හෝ වගේ මට මතක විදියට. ටිකක් කල්. ඒ කතාව මන් දන්නේ මෙయ్య පෙරේද මගේ තාත්ත නැති වුණා. ඊට පස්සේ ඇවිල්ලා ඔය පිටී පස්සෙන් ඉඳගත්තලු. පිටපස්සෙන් පේලි කීපයක් ඉස්සරහට ඉඳගත්තලු. පිටින ඔබ අතින් වෙන ඔබට පින් කරන්න පුළුවන් විදිය වෙනුයි. එකයි තමන් දක්ෂ වෙනව නම් පත්ති දාන පත්තානුමෝදනා දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙන අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා. දක්ෂ නැහැ. ඇයි දක්ෂ නැත්තේ? හිතන්නේ නැහැ ගැන. ඇයි හිතන්නේ නැත්තේ? එච්චර පුළුල් මනසකින් මේ ධම විශ්ලේෂණය කරන්න යෙදිලා නැහැ. ඒකට අවශ්‍ය පරිසරය තිබ්බත් ඊට එහා දේවල් එක යෙදියදී ඉන්නවා. ඒවා ඊට එහා දේවල් එක එකතු වෙවි ඉන්නවා. පින්දුනේ දක්ෂ වෙන්න තියෙන කාලයෙන් උපරිම පින කරගන්න. දැන හෝ නොදැන හැම පිටක්ම අනුමෝදගෙන දක්ෂ වෙන්න පින්දුනේ. ඒ කියාදි මට දැනුනේ උන්වහන්සේ කිව්ව කතා. උන්වහන්සේ කියනවා ඒ තාත්තාවිල ඉස්සරහ මැදට පේලි කීපයක් ඉස්සරහ ඉඳගත්තලු. ඒ පේලියට සමගාමීව එක පිටු එක පේලියක් පිටිපස්සෙන් ඉරපු මහත්තයෙක්ගේ හෝ නෝනා කෙනෙක්ගේ බෝතලයක් වැටලා බිඳුණලු. දැන් මේ දේශන යන වෙලාවෙත් බෝතලයක් වැටලා බිඳුණලු. කිසි කෙනෙක් හැරිලා බලන්නේ නැලු. ළඟ ඉන්න කෙනා මෙහෙම බල්ලි ඉවරලා මොකද්ද කියලා පිටිපස්සට ගිහින් ඇවිල්ලි ඉවරලා කොස්සක් අරන් අරට විදුරු ටික අතුගාලි ඉවරලා අරන් ගිහලා එදෙන තින්ද ගත්තුල ඇවිල්ලා. දැන් බිඳුණ කෙනත් ඉඳගෙන එහා පැත්තක ඉඳගෙන අනිත් කිසිම කෙනෙක් හැරිලා බලනකොට මොකද්ද මේ වුනේ කියලා. දැන් මෙයා මේ තාත්තිතරක් හැරි හැරි බලනවලු. නෑ ආපු පළවෙනි දවසේ මෙයා ආරාමෙට. එයා විතරක් දැන් මේ හැරි හැරි බලනවලු මොකද්ද මේ වුනේ? මේ මාර මිනිස්සුනේ. ඇත්තටම මාරයිනේ. ඒකයි. මාරයගෙන් අයින් වෙන යන මාරයගෙන් අයින් වෙවි යන ගමන මාරයි. ඒකට අර කොල්ලන්ගේ අකුරු තුනකුත් තියෙන්නේ පට්ට මාරයි කියලා. දැන් මේ තාතර හරි 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 දැන් හිතට හරි අවුල්ලු මේ සිදුවීම. දැන් මං විතරක් හැරි හැරි බලනවා. මං විතරක් මේ එක්සයිට්ලා. අනිත් මිනිස්සු ඔක්කොම ඉස්සරහා බලාගෙන බණටි ගහන් යනවා. හාමුදුරුවෝ බණටි කියන් යනවා. කිසි කෙනෙකුගේ වෙනසක් නැහැ. මේ මිනිස්සු නම් හරි පුදුම කියලා හිතනවලු. ඒ තමයි පළවෙනි පැහැදීම. හිතවලු දරුව ඇවිල්ලා තින්නේ හරිම තැනට කියලා. මිනිස්සු මෙච්චර හික්මිලා ඉන්නවනම් මේ ඇතුළේ පිරිස කොච්චර හික්මෙනවද? ඒ වෙලාව මිලිට ගිහින් කිව්වල පුතේ පුදුම තැනකට මං අද ගියා. වෙන්න මෙහෙම දෙයක් වුණා. මං විතරක් හැරි හැරි හතරතේ බැලද්දි අනිත් සියලුම දෙනා බණටි ගහගෙන ගියා. අවශ්‍ය කාරණෙත් වුණා. දැන් ඔක්කොම හැරිලා බලකල දැන් ඔක්කොම කොහොම හරි යනවද අතු ගන්න? ඈ දැන් ඔක්කොම නැගිලා 20කකින් අතු ගන්න. එහෙමද? නෑ එහා පැත්තකින්වත් එක්ක කතා කරත්තා කොස්සක් අරන් ආව අතු ගාව අයින් කරා අයින්ද ගත්ත බණටි ගැහුවා. දැන් අර බෝතලෙක මිදුණ දැන් අඬන්නත් දැන් ඒ වෙලාවේ. පස්සේ අඬන්න බැරිය බණටි ගහන්නලා වනේ. පිංගුතුනේ ආශ්චර්යයි අද්භූතයි. සමහර දේවල් අද ඔබට ඔබේ ජීවිතයේ සාමාන්‍යකරණයේ සාමාන්‍ය කරන වෙලා තියෙන. ඒ ආශ්චර්යයි අද්භූතයි සමහර මිනිස්සුන්ට. ඒකයි කියන්නේ. පිටුනේ එදා තමයි අයියා දෙනට කිවලු පුතේ ඔයාලා කවදාවත් මල්ලිගේ ගමට විරුද්ධ වෙන්න එපා. බෙන්න මෙහෙම දෙයක් වුණා. බෙන්න මෙහෙම මිනිස්සු බණහන තැනක්. ඒ තාත් ඊට පස්සේ ගම පුරා එක කී කී ගියාලු. පිටුනේ බලන්න. ඒ ඔබ නොදැන කරන පින. ඒ කියන්නේ ඔබ පිළිවෙලට බණ ටික අහනවා කියන්නේ ඕක දැකලා පෙනෙන ලෝකෙ ඔච්චර පිරිසක් පහදිනවා නොපෙනෙන ලෝකෙ කොච්චර පහදිනවද? ඔය ඉන්ද්‍රිය සංවරය. අනුමෝදන් වෙන්න බැයිද? තමන්ගෙන් අද බණහපු ඒ බණහපු පැය කීපේ පුරාවට මං අතින් දැනගෙන නම් කාටවත් අනතුරක් කාගේවත් කාටවත් කරදරයක් අඩුපාඩුවක් වුණ නැ කියලා අනුමෝදන් වෙන්න පුළුවන් දෙයක් නේ. ධර්මදානයක් නේ එකක් පින්තුනේ. අපි දක්ෂ නැහැ නේ මට්ටමින් දකින්න. ඔබ ඉඳගෙන බණ ඇහුවද? සමහර නින්දකින් සමහර හිටියා. භාගයන් නින්ද ගියා, භාගයක් ඇහුරුණා, භාගයන් නැද්ද? ඒත් අනිත් පැත්ත ගණනකට වැටුන්නේ නැහනේ. ඒත් විදුරු දුනත් ඒත් විදුරු දුන පස්සේ ඇහැරුණා. ඒත් ඔළුව හැරලා බැලුවේ නැහනේ. නෑ නින්දකින් හිටියා. හා විදුරුව බිඳුනා. එයා ඇහැරුණා. ඒත් ඔළුව හැරුවේ නැහනේ. ඕක දැකලා පහදින්න පුළුවන්. ඒකයි මම කියන්නේ තමන් දක්ෂ වෙන්න. ඒ කියන්නේ බුදියන කියනෝ නෙමෙයි ඈ. තමන් දක්ෂ වෙන්න. ඊට පස්සේ බිඳුනේ ඒක තමයි තාත්තගේ. ඒ තාත්තා ඒ අපි සානස් කියනවා ඊට පස්සේ ගමක් ගම ඒ මොකද ඒ තාත්තගේ රජයේ රැකියා කරනවා. ඒ තාත්තර කාලෙන් කාලට එක එක ගම් වලට යන්න තියෙනවා. ඒ තාත්ත ගමක් ගමක් ගාන ගිහින් ඒ කතාව කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්වභාවය ගැන. පින්දුනේ තව එක කතාවක් කියන ඉර කතාව කියන කලින් පින්දුනේ මේකයි කියන්නේ පුදුම දෙයක්. මේ මේ චෛත්‍යයට ධාතුන් වහන්සේලා වඩම්මන කාලේ මිට කලින් මගේ ගුරුහාමුදුරු කියන්න ඇති මේ කතාව. මතක නැත්තම් හෝ නැවත මතක් වීම හෝ අනුමෝදන් අපිස මං කියන්න. ඒ කියන්නේ මේ ඔබ අද ඉන්න තැන ගැන ඔබට අනුමෝදනාවක් තියෙනවා. ඔබට අනුමෝදනා කරගන්න බැරි ආන්ගේ අනුමෝදනාව කරගන්න අවශ්‍ය පරිසරය තමයි මේ හදලා දෙන්නේ. ඔබ ගිහි ලෝකෙ මිදිලා මේ නිවන් මගට යන ගමනේ ඔබේ කාය කර්ම තුල වචී කර්ම තුල ඔබ නොදන්න අනුමෝදනාවක් තියෙනවා. ඒක ඔබට අනුමෝදන් වෙන්න උරුමයි, කැපයි. ඒකයි මේ මතක් කරන්නේ.
පිංගතුනේ, ඈත ප්‍රදේශයක ස්වාමින්වහන්සේලා නමක් හම්බෙන්නේ හිතවත්කමක් මාර්ගෙන්. අපේ මහතුරෝයෙක් ගිහින් තියෙනවා, මහතුරු සයම් පිරිසක් ගිහින් තියෙනවා ධාතු උන්වහල් නමක් වඩම්ම කීපයක් වඩම්මගෙන එන්න. මේ උන්වහන්සේ මට උන්වහන්සේගේ වචනෙන් කියපුවා ඒ මුල්ම හම්බුණ කාලේ. ඒ කාලෙ වෙද්දි උන්වහන්සේලා අපි ගැන දරන් ඉඳලා තියෙන යම් මතයක්, යම් අදහසක්. ඒකට වැරදි නෑ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම ගිහිල්ලා ඉද්දි එහෙම ඊට පස්සේ කියලා තිනවා මේ අහවල් තැන පිරිසක් තමයි එන්නේ. අහවල් ආරාමයේ සම්බන්ධ පිරිසක් එන්නේ මේ එහෙ චෛත්‍යයක් හදලා මේ ධාතුන් වල වඩම් මං යන්න කියලා. මම හිතන 6-7 දිනක් වගේ යන්න ඇති. ගිහිල්ලා උන්වහන්සේ කියනවා මාත් එක්ක අපේ හාමුදුරනේ, මං ඒ ආපු පිරිස දිහා බලන් හිටියා. ඒ පිරිස හරි වෙනස්නේ. ඒ ආව පිරිස හරි වෙනස්. ඒ පිරිසගේ පුදුම හික්මීමක් තියෙනවා. අපි අර කියන අර මවාපෑමක් නොවන අර මවාපාන සමහරලාට අපි හික්මිලා වගේ ඉන්න හදනවනේ, පෙන්නනවනේ. අපි කියන අර පෙන්නනවා කියලා ඇඩ් එක දානවනේ. එහෙම නැතුව මේ ඒ කට්ටි තුල මං යම් වෙලාවක් බැලුවා, මේ කට්ටි තුල මම දැක්ක පුදුම හික්මීමක්. මේ ආවේ දායකයෝ. මේ ධාතුන් වහන්සේලා කීපණමක් වඩම්මගෙන යන්න හිතවතෙක්ගේ මාර්ගයෙන් ඒ ආපු දායකයෝ ඒ පන්සලෙත් නැතුව මේ අහවල් ස්ථානේ නැතුව වෙන තැනකට ගිහිල්ලා වෙන ස්වාමින්වහන්සේ නමක් ඉදිරියේ, පිරිසක් ඉදිරියේ මේ කටයුතු කරන විදිහ, ඒ හික්මුණ ස්වභාවය උනාදගෙන මම බලන් හිටියා. අපේ හාමුදුරනේ මට හිතුණා මේ මිනිස්සු මෙච්චර හික්මිලා තියෙනවා නම් මේ මිනිස්සු හික්මන ගුරුවරයා කොහොම කෙනෙක්ද කියලා. එහෙනම් එතන ප්‍රතිපදින පිරිස කොහොමද? ඒක තමයි උන්වහන්සේගේ පළවෙනි පැහැදීමට හේතුනේ. තමඩ ඔබ දන්නේ නැහැ. ඔබ දිහා බලලා කී දෙනෙක් මනුලෝ පහදිනවද? එහෙනම් ඔබේ ඉන්ද්‍රිය සංවරය ලෝක සත්වයාගේ අනුමෝදනාවට හේතු වන නම් ඒ අනුමෝදනාව ඔබට මේ නිවනට අනුමෝදන් වෙන්න බැයිද පිංතුනේ? ඒක ඔබට අනුමෝදන් වෙන්න උරුමයි. ඒ හික්මුණේ බුද්ධ ශාසනයේ, ඒ හික්මුණේ ඉන්ද්‍රිය සංවරයේ, ඒ හික්මුණේ බුද්ධ වචනේ, ඒ හික්මුණේ නිවනේ යන මගේ පිංතුනේ අනුමෝදන් වෙන්න කොච්චර දේවල් තියනවද හිතලා බලන්න. ඔබ කොච්චරක් ඉස්සරට ඇවිල්ලාද කියලා, මීට අවුරුදු 5කට 10කට අවුරුද්දකට දෙකකට ඔබේ ජීවිතය ආපහු හැරිලා බලන්න ඔබ කොතනද හිටියේ කියලා. අද සමහර ඔබට යම් පිටිපස් සද්දයක් වුණත් ඔබට ආපහු හැරිලා බලන්න ඉතින් එහා පැත්තක ඉන්න බලන්න සමහර ඒ හින්දා හරි ඉන්නවා. නමුත් ඒ ඉන්න එක යම් දවසක ඔබට නොබලන්න ඕන තැනටපත් වෙනවා. එනං යම් දවසක් එයි මේ මග, මේ ගමන යන බවට, මේ යන ගමනේ මග සලකුණු සත්‍ය බවට, මේ යන ගමනේ මාර්ගයේ ඇත්ත බවට තමන්ටම ලබා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ සාක්ෂියෝව. යම් දවසක් එයි ඔබ දෙපැත්ත හැරිලා දිහා බලලා නෙමෙයි මේ කාම ලෝකයේ දිහා, මේ මනුස්ස ලෝකයේ දිහා හැරිලා නොබලන දවසක් එයි. ආන් ඒ හැරිලා නොබලන දවස මේ 31 ලෝක තලයේ දෙසම නොවේවා කියලා අපි අදිටින් ආශිර්වාද කරනවා. 31 ලෝක තලයේ දෙසම බැලුවේ නැත්නම් ඔබට යන්න තියෙන නිවනට. ඒ කියන්නේ මේ 31 ලෝක තලයේ ඇදෙන්න, බැඳෙන්න, රැදෙන්න තැනක් හම්බෙන්නේ නැහැ. බලලා, අහලා, හොයලා ඌනතාවයක් නෑ පුරව ගන්න. එහෙනම් ඔබ පිරමින් යන්නේ, ඔබ උපරිමෙන් ජීවත් වෙන්න යන්නේ උපරිමෙන් ජීවතුන කෙනෙක් විතරයි මේ 31 ලෝක තලෙන් අයින් වෙලා පිරිනිවන් පාන්නේ. අනිත් කට්ටිය උපරිමෙන් ජීවත් වෙන තව තැනක් හොයනවා. පිංතුනේ, ඔබ යන ගමන ඔබට නොදැනීම සත්‍ය වෙලා තියෙන්නේ.
පැයක දෙහෙක නෙමේ පැය හතරක් පහක දේශනාව තුල ඔබ ඉඳන් ඉන්නවා කියන්නේ. පින්දුයි පැය පහක හයක දේශනාවක් තුල ඔබ ඉඳන් ඉන්නවා කියන්නේ ඔය වගේ මේ අඩියක කැමාරක පොඩි පුටුවක වැසිකිලිවත් නොයා සමට වතුරවත් නොබී කීපින්දුරේ ගෙදරට නම් කීපාරක් එලිට නම් වැසිකිලි යනවාද? පැය පහක ට්‍රිප් එකක් ගියොත් කීතනකින් නවත්තනවාද? ඔය බලෙන් ඉන්නව නෙමෙයිනේ ඔබ, ඔබට නොදැනී ඔබ ජීවත් වෙනවා. එහෙනම් මේ පින්දුනි ජීවත් වෙනව නෙමෙයි, මේ ජීවත් වෙන ගමන නවතින්න යන බව හොඳටම විශ්වාසයි. ඒකයි කියන්නේ වෙන සාක්කි හොයන්න ඕන නෑ, වෙන සාක්කි හොයන්න ඕන නෑ. ඒ ඒ දේවල් ඉදිරියේ තමන්ගේ හිතේ ස්වභාවය බලන්න. ඒකයි මං කියන්නේ ඉදිරියේ ඔබ දවසක මදුරුවටව පරදින්න දවසක් එන්නුන පිංතුනේ. ඒකයි ඔබට පුළුවන් පින් තියනවා. ඔය තියෙන පින හොඳට අනුමෝදන් කරගෙන, ආන් ඒ තියෙන පින හොඳට යොදවාගෙන තමන්ගේ ජීවිතයෙන් උපරිමට මේක යොදවගන්න උත්සාහ කරමු. පිංතුනි එක තැනක භාගතුන් දේශනා කරන ඔය පටම කත කියලා සූත්‍රයක යම් කෙනෙක් මේ ලෝකේ අගුණ කියව යුත්තාගේ අගුණ වහවහ අගුණ හොඳයි කිය කිය ඒක අගුණේ ගුණයක් කොට කියනවනම්, ගුණ කියව යුත්තාගේ ගුණේ වහලා ගුණේ අගුණක් කොට කියනවනම්, ඒ වගේම තමා යහපත් දේවල් තිබිලා ඒ යහපත් දේවල් වහලා අයහපත් දේ කියනවනම්, අයහපත් දේ වහලා යහපත් කියලා කියනවනම්, ඒකේ නම මහා පව් කරන හතර පැනවල කියනවා. ඔය අතර ඔය විවේචනය කරන හෝ ඔය දොස් කියන හෝ පිරිස අතර ඒ කෙනා සෝතාපන්න මාර්ගඵලයට එහා කෙනෙක් නම්, සෝතාපන්න මාර්ගඵලයේ හෝ ඊට එහා කෙනෙක් නම් ඒ වෙන පාපයෙන් නිරබ්බුද 136,000 අබ්බුද පහක නිරේ පැනවල කියන උන්වහන්සේ. නිරබ්බුද 136,000 අබ්බුද පහයි. මන් දන්නේ නැහැ ඒක කොච්චර කල්ද කියලා. එයා සෝතාපන්න ඵලයේ හෝ ඊට එහා කෙනෙක් නම්. ඒකයි කිව්වේ ඉස්සර කන්න හිටලක් අතාරින්න කියලා. කිසි කෙනෙකුට දොස් කියන්නන් එපා. අත්තනා චෝදයත්තානං පටිමාසේන මත්තනෝ සෝ අත්ත ගුත්තෝ සතිමා සුකම් බික්කු විහායිසි. තමන්ගේ මඩුපවඩු දැක දැක, තමන්ගේ මඩුපවඩු බලබල තමා තුළම හික්මුවන්න, තමාම හික්මුවන්න, තමාගේ අඩුපාඩු සම්බන්ධයෙන්ම දොස් නගන්න, තමා තුලින්ම මේක දකින්න, එළියේ ලෝකයේ තුලින් විමසන් නැතුව හොයලා බලන් නැතුව වචන ඉස්සර කරන්න එපා. අත්තනා චෝදයත්තාන අත්ති දරුණේ උනා දේශනා කරන පින්වත් මහණනේ, ඒ වචනේ පිට උනේ මාර්ගඵලලාභියෙකුට නම් නිරබ්බු 236,000 අබ්බුද 5යි කියලා. මේ උනා සූත්‍ර දේශනා කළා තියෙන එක මම මේ කිව්වේ. අතිශය භයානකයි. ඒ නිසා ඔබට අහන්න හම්බේ මොකද අපටත් එක එක වෙලාවට එක එක දේවල් එක එක කට්ටි එවනවා. අපට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපට අපේ ගුරුවරු කියලා තියෙන්නේ. ඔබට යමෙක් බණී නම් නින්දා කිරේ කරයි නම් ඔබේ පැත්තෙන් එක වචනයක් ඊට එරෙහිව නොයා යුතුයි. එච්චරයි. බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ මහා ආර්ය ශ්‍රාවක පරපුර ඒ මාර්ගයේ හික්මෙන පිරිස තමාට වැරැද්දෙහි හෝ නිවැරැද්දෙහි චෝදනා කරයි නම් තමන්ගේ වරදක් තියෙනනම් හදාගන්න, වැරදිල්ලක් නැත්තං ඒ වරද නොවෙන්න වග බලාගන්න. හැබැයි ඒ ආපු විපාකෙට එරෙහි වෙන්න එපා. ඒ තුලින් තමන්ගේ නිවන දකින්න. මොකද හැප්පෙන්න කාලයක් නැහැ. හැප්පෙන්න එන ගමනින් නිදහස් වෙන කොහොමද කියලා බලන්නයි කාලය හොයා ගන්න ඕන. ඒ නිසා පින්දුනි බොහොම පොඩි දෙයයි තියෙන්නේ, බොහොම පොඩි කාලයයි තියෙන්නේ. ඒකයි කියන්නේ ඉතින් මයික ගැන ඔබ දැකලා කොච්චර හික්මෙනවද පින්දුනි. බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයේ නෙමේ ඔබ තුලත් යම් ලොකු ශක්තියක් මේ වෙලාව හැදිලා තියෙනවා. ඒකයි කියන්නේ ඔබ අහලා ඇති එදා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ හෙවත් ඒ උපාසක උපාසික කොහොමද හිටියේ කියලා. මෙච්චර කාලයකට අවුරුදු 10 ගාණක් 2000 ගාණක් ගිහිල්ලා ඔබට මෙහෙම ඉක්මින්න පුළුවන් වුණා නම් බුදුන් ඉදිරියේ මාර්ගඵල නොලැබුවත් එදා හික්මුණ මිනිස්සු කොහොමදද? කොහොමදද? ඒකයි ඔබ නොදන්න ඔබ නොදන්නවා වුණාට ඔබ දිහා දැකලා පහදින කොච්චර මිනිස්සු ඉන්නවද? ඉස්සරනම් අපි නොදන්නවා වුණාට අපි ගැන කොච්චර කට්ටිය බැන බැන හිටියද නේද? අපි කියන්නේ අපි නැති අතර හොඳට දේශන මැති ඈ ඔය ඇහුනේ පොඩ්ඩනේ ඉතුරු ටික අර වගේද? එහෙම කරලා ඒ කාලේ කතාවක් කිව්වේ දෙයියෝ වඳිනවා නම් මොකද්ද මුන්ද මුනුන්ද හූ කිව්වට කමකුත් නැහැ කියලා. එහෙමත් පම්පෝරිත් ගැහුවා නේද? නමුත් අද ඔබ මේ මාර්ගයේ ඔබේ කාය සංවරය, වචී සංවරය දැකලා, ඉන්ද්‍රිය සංවරය දැකලා අනුමෝදන් වෙන පිරිස් ඉන්නවා නම් පිඟුතුනි මේක අනුමෝදන් වෙයි යන්න මේ ගමන. ඒකයි ඔබේ හැම ඉරියව්වක්ම තව කෙනෙකුට මේ ගමනේ එකතු වෙන්න හෝ පහදින්න හෝ අනුමෝදන් වෙන එක හේතුවක්. ඒකයි විශේෂ මිනිස්සු අතර සුවිශේෂී මිනිස්සු තමයි පිටුතුර මෙහෙම එකතු වෙන්නේ. ආන් එතෙන් එකතු වෙන්න මේ අති විශේෂ මිනිස්සු තමන් ඒ කෙනෙක් වෙන්න. ඒකට උපරිම තමන් කාලය යොදව ගන්න. ඒකට මේ ධර්මය අපිට ටික ටික අවබෝධ කරගන්න. ඒ නිසා මේ මාර්ගයේ ගමන් කරන්නම් පිඟුතුනි උපරිමයෙන්ම මේක තේරුම් ගන්න නම් තමා තුල හොඳ නිරීක්ෂණයක් තියෙන්න ඕන හිතේ ස්වභාවය පිළිබඳව වගේම තමන් ජීවත් වෙන පරිසරය සම්බන්ධව. අපට කී දෙනෙක් කියලා දෙනවද පිඟුතුනි තෙරුවන් සරණයි කියන වචනය අහලා හික්මෙන කොච් පැහැදුණු මිනිස්සු? මේ අනගාරික මහතුන්ගේ ස්වභාවය දිහා දැකලා පැහැදුණු මිනිස්සු? ඔබව කවුරුත් හික් මෙව්වේ නෑනේ, අණ දුන්නේ නෑනේ, පොලිමට යන්න කිව්වේ නෑනේ, පොලිමේ හිටෙව්වේ නෑනේ, අර මොනවද අර අර ඩ්‍රිල් කරනවා වගේ සරඹ කරනවා වගේ එහෙම කෙරෙව්වේ නෑනේ. එක එක්කන එක එක්කන එක එක්කන මේකට අනුගත වුණානේ. එහෙම අනුගත වෙන කොහොම පිනක් තියෙන්න ඕනද? කොහොම දක්ෂ වෙන්න ඕනද? මේකයි කියන්නේ ඔය ගේට්ටුවෙන් ආපු හැමෝම ඔන්න ඔය වචනේ කියලනවා හරි අමුතුයි කියලා, හරි වෙනස් කියලා. ඒ අතර අතේ ඇඟිලි ගාන පිටර ඉතන ඇති නෝන්ජල් කියලා කමක් නැහැ. අතේ ඇඟිලි ගාන පිටර මුන් හරි නෝන්ජල් බැන්නත් ඉවසන් ඉන්නවා, බැන්නත් තෙරුවන් සරණයි කියනවා. ඔය සමහර කට්ටිය කියලා තිනවා හිතෙන්නේ නැත්තේ කොහමද? මුන් පුදුම නෝන්ජල් හරි බයේ, අපට ඒ බයේ තමයි හැම කනත එහෙම හිතෙන්නේ නැත්තේ. බයින් දා නෙමෙයි පිඟුතුනේ, එහෙම කරන්න නෙමෙයි ඔතනින් මෙතෙන් ආවේ. ඒ කාලේ මේ ආරාම භූමි පටන් ගන්න කාලේ අපිට මතකයි ඒ කාලේ අපි අනගාරික මුල්ම කාලේ කළු කොඩි යටින් ආපු කට්ටිය ඇති මේ ආරාමෙට. ටෑර් මුතින් ටෑර් තියෙද්දි ආපු කට්ටිය ඇති. ඔය පළවෙනි ධර්ම දේශනාව මෙතන කරද්දී ලොකු ඒ දවස්වල ඉතින් හරි ප්‍රශ්න ඉතින්. ඒවා සාමාන්‍ය අපේ කරුණාව ගෙවෙන්න එපැයි. පිඟුතුනි එහෙම තමයි හැටි. බැරි හින්දා ඉන්නව නෙමෙයි. මෙතන ඔක්කොම තරුණයෝ ඉන්නේ, තරුණම කොල්ලෝ ටිකක් ඉන්නේ. ගමක තරුණයෝ 20ක් 25ක් කියන්නේ කොච්චර ශක්තිමත්ද? ඒ නෝන්ජල්කම නෙමෙයි. ඒක දන්නවා උපරිම දුබලකම කියලා එහෙම කරනවනම්. වීරය බිහි වෙන්නේ එකටෙක් කිරීමෙන් හෝ එකටෙක් ඊට වැඩියෙන් කිරීමෙන් නෙමෙයි. ලෝකෙ හැමෝම කරන දෙයක් නොකර ඉන්න පුළුවන් නම් පිළීමක් නැතුව ආන් එයයි වීරයෙක් කියන්නේ. නෝන්ජල් කියලා කියවට කමක් නැහැ. මේ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නම් මම පාරට බහිද්දී යන්නේ හිඟන කොල්ලෙක් වගේ, ගොපළු දරුවෙක් වගේ, අං කැඩිච්ච ගොණෙක් වගේ කියලා. අපට තව යන්න ක්‍රමයක් මේ ශාසනය හොයන්න ඕන. මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය මහා සංඝරත්නයේ මුදුන් මල්කඩ ඒ සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා නම් පින්වත් මහණෙනි මේ භද්‍ර යෞවනයේ තරුණේ ඉන්නේ නයිට් ක්ලබ් එකෙන් බැහැලාපු තරුණයෝ නෙමේ, නෝන්ජල්ලුද? අවුරුදු 20ක 25ක 30ක තරුණයෝ, තරුණ කොල්ලෝ. සමහරමේ සිටුවරු හොඳ යුද්ධ ශිල්ප ඕන ශිල්ප දන්න කට්ටිය. ඒ එතකොට ඒවාගේ පිරිසකට පාට් එකක් අපි අරගෙන කොල් තරුණයන් බසාර පාට් දානවා නම් චණ්ඩි පාට් දානවා නම් දාන්න ඒ වගේ කෙනෙක් දිට පල්ල හැකෙනේ සමහර දිට පල්ල හැකෙනේ තරු අත උස්සන විතරයි තියෙන්නේ ඌ හතර ගාතේ කඩලා වැටෙයි. නමුත් එහෙම කරන්නේ නැහැ, එහෙම කරන්න ඕනේ නැහැ. ඒකයි එහෙම කරන්න නැති තැනටපත් වෙලා තියෙන්නේ. මොකද ලෝකයේත් එක තරඟයක් නැහැ. ලෝකයේ වශයෙන් අවබෝධුනට පස්සේ ලෝකයේ සත්‍ය ස්වභාවය අවබෝධුනට පස්සේ ලෝකයේත් එක තරඟයක් නැහැ. තරංගයක් තියෙනවා තමන්ගේ කෙලෙස් එක්ක. ආන්ගේ කෙලෙස් නැති වුණාට පස්සේ ලෝකයේ වශයෙන් දකින්න එච්චරයි. ඒ තරංගයක් නැහැ. පිංගුතුනේ ඒකයි කියන්නේ අද කාලේ තරුණයෙකුට පැවිදි වෙන්න බැයි නම් හරි පුදුමයි තරුණතරුන්ට පැවිදි වෙන්න බැයි නම්. ඔබ අහලා ඇති මේකත් කියලාම ඉස්සරහට පොඩ්ඩක් කියන්නේ අද කතා ගොඩක් කියවෙනවා. පිංගුතුනේ රට්ටපාල මහරහතන් කියලා හාමුදුරුවෝ කී අහලා තිනවද දැන් 80 මහ ශ්‍රාවකයන් වාසෙම රට්ටපාල මහරහතන් වාසෙ. ගොඩක්ම ජනප්‍රිය කෙනෙක් නෙමෙයි දන්න කට්ටිය දන්නවා. 80 මහ ශ්‍රාවකයන් අතර සදහැසිතින් පැවිදි වුණතර අග්‍ර සද්ධාවෙන්ම පැවිදි වූ භික්ෂුන්තර අග්‍රස්ථානය රට්ටමාල මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේගේ සමකාලීන වහිදලා රාහුල මහරහතන් වහන්සේ වගේම තරුණ යම් මැදිවි වගේ පිරුණම් පාපු රහතන් වහන්සේ නමක් භද්‍ර යෞවනේ සිටුවරේගේ පුතෙක්. ඒ ලොකු කතාව මම මේ බොහොම පොඩි උන්වහන්සේගේ පොඩි වචන ටිකකින් මම මේ කතාව කියන්නම්. උන්වහන්සේ අරහත්වයට පත් වෙන්න යන ගමනේ මාර්ගයේ වඩන ගමන් කෝරාව්වකින් රජතුමාගේ උයනට යනවා. රජතුමාට අහන්න හම්බෙනවා අහවල් සිටු ගෙදර පුතා පැවිදි වෙලා ඔබ වහන්සේගේ උයනේ ඉන්නවා කියලා අහන අරජුන්ට පස්සේ මෙයා යනවා රජතුමා යනවා ඒ ස්වාමීන් වහන්සේ හම්බෙන්න. ලොකු කතන්දරයක් තියෙනවා ඒ කතාව ඇතුලේ. ඒක ලේසි නෑ තරුණෙකුට පැවිදි වෙන්න. එදත් එහෙමයි අදත් එහෙමයි මත්තරත් එහෙමයි මත්තර මිටත් වැඩිය එහෙමයි. එතකොට ගිහින් අහනවා ස්වාමීනි මම නම් දන්නේ මේ ලෝකේ පැවිදින කාරණා හතරයි අවශ්‍ය වෙන්නේ කියලා. ගිහි ගෙයින් අයින් වෙන්න එක්ක ජරාව එක්ක ව්‍යාධිය එක්ක ඥාතීන් තමන්ට අහිමි වීම නැත්නම් භෝග සම්පත් විනාශ වීම. නමුත් ඒ හැමදේමත් උපරිමෙන් තියෙද්දි භද්‍ර යෞවනයේදී ඔබ වහන්සේ කොහමද ඔහොම ඉන්නේ? එක්කෝ ලෙඩ වෙන්න ඕන නැත්නම් වයසට යන්න ඕන නැත්නම් ළගම ඥාතියෙක් මැරිලා අහිමි වෙලා ඒ අහිමි ශෝක දුක බය එන්න ඕන. එහෙම නැත්නම් තමන්ගේ ජීවත් වෙන මාර්ගයේ කඩාවැටීම හෝ ජීවත් වීම පහසු වෙන්න ඕන. ඔච්චරයි මම නම් දකින්නේ කෙනෙකුට අභිනිෂ්ක්‍රම කරන තරුණයෙකුට. නමුත් ස්වාමීනි ඔබ බොහොම භද්‍ර යෞවනයේ කෙනෙක් ඔබ කොහොමද හැම වෙලාවෙම ඉන්නේ? උන්වහන්සේ කියනවා රජතුමනි මට හතරක් අවබෝධ වුණා මං හතරක් සැකහැර දැනගත්තා ඒ මට අවබෝධය ඒ නිසා මං ආවා. මොකද්ද ඒ හතර අහනවා? උපනීයති ලෝකෝ අද්දුවෝ මේ ලෝකේ සියල්ලක්ම ජරා මරණ කර යනව නවත්තන්න බෑ. අත්තානෝ ලෝකෝ මේ සියලුම ලෝකයට මේ අත් කරගත්ත අල්ලගත්ත සියලුම ලෝක අනබිස්සරෝ නවත්තන්න බෑ. මේ හැම දෙයක්ම ජරාවට මරණ එක නවත්තන්න බෑ. ඒ වගේ මේ ඒ ජරාවට මරණයට යන ගමන ඇතුලේ ඒ කිසිම කෙනෙකුට පින්වතුනි රැකවරණයක් නෑ. ඉන්ෂුරන්ස් එකක් තියන්න පුළුවන් අද කාලේ. ඔක රැකවරණයද? ඔය මොකේ රැකවරණයද? කයේ රැකවරණය සහ මරුණට පස්සේ ඉන්න කටික රැකවරණය. හැබැයි හිතේ රැකවරණ මොකක්ද තියෙන ඉන්ෂුරන්ස් එක? අත්තානෝ ලෝකෝ මේ ලෝකේ මේ ගමන් කරන මොක කිසිම සත්‍යයකට අනබිස්සරෝ මේ බය නිදහසන ක්‍රමයක් නැහැ. අස්සසෝ ලෝකේ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. ඔය ගහලා තියෙන සබ්බම් පහය ගමන කියලා ගොඩක් වාහනෙම දැකලා ඇති නේද? සබ්බම් පහය ගමනියන් සියල්ල හැරදා යා යුතුයි. මෙලෝ කිසිම දෙයක් තමන් අල්ලගත්ත තියාගත්ත කිසිම දෙයක් තමට තියන් ඉන්න බෑ. ඒ ඔක්කොම හැරදාලා යන්න එනවා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ලෝක සත්‍යය ඌණයි පිරල නෑ. තණ්හාවේ දාසයෙක් වෙලා මුළු ජීවිත කාලෙම කැපේනවා. හැබැයි පුරව ගන්න බැරුව මැරෙනවා. ඕන් ඔය හතර රයිතුමනි මට සක්සුදස්සේ අවබෝධයි. එහෙනම් මට ගිහි ගෙදර ඉන්නලා තව කරන්න දෙයක් නැහැ. මතද කරුණු හතර. මේ ලෝකේ හැම දෙයක්ම ජරා මරණයට යනවා. ඒව නවත්තන්න බෑ. ඒ වගේම තමා ඒ යන කාටවත් රැකවරණයක් මුකුත් නැහැ. යම් මොහොතක සියල්ලම හැරදාලා යන්න වෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ මුණාට මිනිස්සු තණ්හාවට දාස වෙලා ඌනෝ පුරව ගන්න බැරුව ඌනතාවයෙන් ඒ වෙනුවෙන් අபிසංකර කර ජීවත් වෙලා අන්තිම ඌනතාව තිදී මැරිලා යනවා. ඕන් ඔය හතරමට අවබෝධයි නම් පින්වත් රයිතුමනි මම ගෙදර ඉඳලා තව කුමක් කරන්නද මේ ආර්ය මාර්ගෙ හික්මන ඇරෙන්න? තරුණෙක් ඔය හතර තරුණ තරුණියන්ට ඔය හතර නෙමෙයිද කියන්න තියෙන්නේ? ඕක අවබෝධලාව මිසක් හැමෝම ಜಾති අවබෝධලාවේ නැහැනේ. මුලින්ම මේ අපි දැන් ඉන්නේ තරුණ පුතාලුණත් දුවලුණත් කවුරු ආවත් ඔබාවත් එකපාරක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධලාව නෙමෙයි. මෙන්න මේ ස්වභාවයේ ද්විමානිකව දැක්කා. මෙහෙම දෙයක් ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. මේකට උත්තර නැහැ. ඒ නිසා කවුරු හරි කියපු නිසා හෝ පුණ්‍ය ශක්තියක නිසා මේක පිටිපස්සෙන් හොයාගෙන ආවා. එහෙම ආව මිසක් අද ඔය දාන තියෙන දහම එදා TypeError හින්දාවද? නැහැ. එහෙම ආව නෙමෙයි. හිතනකො තරුණයෙකුට දෙන්න දෙලියංගු දෙන්න තියෙන උත්තර ඕක නෙමෙයිද පුතේ කියලා. ඇයි තරුණ වයසෙන් යන්නේ? ඉතින් ඔය හතර අවබෝධය නම් ඔය හතරට ලෝකේ උත්තරයක් නැත්තම්. ඔය හතරට ලෝකෙ ඇතුළේ උත්තරයක් නැත්තම් උත්තරයක් තියෙන සාසනේ නම් ඒ සාසනේ උත්තර දෙන බව දන්නවනම් තවත් මේ ඌනතාවයේ කොහෙ පුරවන්නේද? ඒක හැමෝටම දන්නවනේ. ඔච්චරයි තියෙන උත්තර. කියලා දේශන ලොකු දහම් දේශනා කරා. ඉතින් ඔන්නුම තමයි උත්තර. ඒකයි එදා ආවේ මේ භද්‍ර වයස තරුණය ආවේ. තරුණය ආවේ. 60ක් 70ක් ඉහළ පැලැන්ති වල 3 දෙනෙකුට වගේ පහසුවෙන් එන්න පුළුවන්. තව 4-5 දෙනෙක් ලොකු අපහසු කරනතු පහසුවකින් එන්න පුළුවන්. 2-3 දෙනෙක් ඉන්නවා යුද්ධයක් තමයි. ඒකෙන් සමහරට මාරාන්තික යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් ඇදගෙන යනවා. කරන්න දෙයක් නැහැ. ඒ කවුරුත් වැරදි නැහැ. සසරේ කරගත්ත විපාකයේ වැරදුනා. කරගත්ත කර්මයේ වැරදුනා. ඒ අනුව විපාකේ නැච්චරයි. ක්‍රම තියෙනවා. තරුණයින්ට පැවිදි වෙන්න ඉන්න තියෙනවා ක්‍රම තියෙනවා. අපි ඉතින් කියනවා එක එක විදිහට සාසනේ තියෙනවා එක එක දේවල්. 180ක් දිනන්න පුළුවන්. 120ක් බලවත්ම කර්ම විපාක හෝ ආනන්තරීය පාප කර්ම ශේෂ විපාක නැත්තම්. අබිනික්මන් කරලා දිනන්න පුළුවන් මේක. බැරි නෑ. හැබැයි සමහරට ඉවසන්න වෙයි. සමහර පිරිස් ඉන්නවා අවුරුදු 5ක ප්ලෑන් හදාගෙන යනවා. පුතුම කැපකිරීම කරන පිරිස් ඉන්නවා. අවුරුදු 5-6 ප්ලෑන් හදාගෙන මාස 3-3ට 4-4ට කතා කරන පිරිස් ඉන්නවා. පුතුම වීරියක්. ඒ වගේ වීරියතියදී අපි කොහොමද ආපහු හැරෙන්නේ? මේ එන්න ඕන දැන් එන්න ඕන. සමහරට කතා කරලා ප්‍රශ්න බැයින් නම් අවුරුදු 5ක් දෙනවා ඒක විසඳගන්න. ඒතර අපි හදනවා සැලසුමක් අවුරුදු 5ක් අවුරුදු 4ක අවුරුදු 3ක ඊට කලින් මරණොත් කරන්න දෙයක් නැහැ. එකම එක දෙයක් අපි කියනවා පුතේ පුළුවන් නම් හිත රැකගනි. එච්චරයි. මා 3කට 4කට අපි කතා කරන්න. උපදෙස් දෙන්න. බෙන්න මෙහෙම ප්‍රතිපදාවේ හික්මෙන්න. බෙන්න මෙහෙම ප්‍රතිපදාවේ යෙදෙන්න. බෙන්න මේ පින් කුසල් දහම් ටික කරන්න. නිදහස් වෙනවා. සමහර හිතන්නව බැරි පිරිස් නිදහස් වුණා. සමහර අපිට සමහර මුල්ම සාකච්ඡාව කරලා හිතනවා මේ දරුවට නම් එන්නම් බැරි වෙයි කියලා. නමුත් සමහර කට්ටිය බොහොම නිදහසේම ආවා. සමඩ පොඩි දෙයක් වෙනස් වුනේ. ඒකයි මේ ශාසනය හැම එකක්ම හේතුඵලයින පිඟුතුනේ. පොඩි වෙනසක් වුණා නම් වෙනස් වෙනවා. ඒකයි පුණ්‍ය ශක්තිය හරියට යොදවන්න තමා තියෙන්නේ. නමුත් මං කියන්නේ 100%ක් පුළුවන් කියලා. ලේසි නෑ නමුත් පුළුවන්. ඒකයි එහෙම ආව පිරිසට මුළු පෞල් පිටීම කොච්චර නිදහසකින් අද ජීවත් වෙනවද? කොච්චර නිදහසක්ද හැමෝටම? ඒ වගේ ඒ නිසා තමයි පිඟුතුනේ කියන්නේ. ඔබට එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔබ එන්න කැමැත්තෙන් එන්න බැරුව ඉන්නවා නම් අනුමෝදන් වෙන්න. සමහර ලාඩ පිඟුතුනි පුදුම දේවල් එනවා කියලා කියන්නේ. මේ පහුගිය පිංකමෙත් සමහරට එහෙම වුණා. සසරේ පිඟුතුනි පුදුම දේවල් ඒවා. අපේ එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදරින් අකමැතුණා. ගෙදරින් කැමැත් දුන්නා ගෙදරින් ආවේ නැහැ. ඊට පස්සේ අන්තිම මොහොතේ කැමැත් දුන්නා. ඕන එකක් කරගන්න කියලා. මොකද අපි ලියුමක් ගන්නවා. ඒ ලියුම දුන්නා. කැමැති ගැලියුමක් දුන්නා. ආවේ නැහැ ගෙදර කට්ටිය. දරුවා ලියුම අරන් ආවා. ඉතින් ලියුම තියෙනවා නම් අපිට ඉතින් තනින් හර කරන්න බෑනේ. මේ පොඩි දරුවෙක් නෙමෙයිනේ. අවුරුදු 30 25ක තියෙන දරුවෝ. පැවිදි වෙන්න තිබ්බා. එතකොට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එපා යතපැන්වක් කරලා පූජා කරන්න. සමහර උපසම්පදාවල් තෙන්නේ දෙමාපියෝ සමහර ලාවට තරහ වෙනවා. ඉතින් අහිමි වීම මත හොඳ මිනිස් සමහර ඊට පස්සේ එනවා. ගොඩක් කට්ටිය ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ තමයි දරන්න බෑ. පිටුන අර වෙලාවට එන ආවේ එකයි. දරු දුක කියන එක අපි හැමෝම පිළිගන්න එපයි. ඒක දන්නවනේ අපි. දහම ආබුදුන් නැත්තම් එතන ඉන්නේ. එහෙම ඇවිල්ලා අන්තිමටම ඒ උන්නාසෙ පැවිදුණා. ඒ පැවිදෙද්දී උන්නාසෙගේ එක්ක පැවිදෙන්නට පු අපේක මහත්තයෙක් මේ අවුරුද්දේ නැති වුණානේ. ඒ මහත්තයාගේ අම්මයි ඒ ගෙදර කටිර අපිට අපි කියන්නම හිටිය පැවිදි බිම එදා මහ රෑ කීවේ අමතක වෙලා අපිට කොහොම හරි වැඩත් එක්ක බණ්ඩු කර්මයක් ඉවර වුණාට පස්සේ රෑ 11ට තමයි කිව්වේ. ගොඩාක් දුර ඒ කට්ටිය අපි හිතුවේ එන්නත් බැරි වෙයි කියලා. උදේ වෙද්දී ඒ දෙන්න ආවා අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි සහෝදර පිරිස ආවා. මේහෙන් මහ රෑ කිව්වේ. ඉතින් ඒ පුතා හිටියා නම් ඒ පහුගිය පැවිදි බිමෙන් පැවිදි වෙන්න හිටියේ අපේ කසුන් මහත්තයා. ඊට පස්සේ උදේ බැයින්නම් මේ ගෙදරින් උදේත් කතා කරලා බැලුවා අම්මයි තාත්තලා කවුරුත් එන්නේ නැහැ කියලා කියලා. එන්නේ නැහැ. ඔයා පැවිදින්න අපි එන්නේ නැහැ කියලා කියලා. දැන් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්න එපැයි. අර අම්මටයි තාත්තටයි හම්බුණ අවස්ථාව. පුදුමයක මහත කියන්නේ ඒ පුතාගේ නමේ කොටසක් තමයි දුන්නා උන්නාසගේ නමත් උනේ. ඒ තමයි අපේ සාන්ත හාමුදුරුව. කසුන් උපසාන්ත නම අන්තිම සාන්ත කියලා නම වැටුණා. හරි පුදුමයි නෙමේ වාස්චර්යයි. හිතලා දාපු නන් නෙමේ. හිතලා දැම්මේ නෑ. ඒවා ප්ලෑන් කරපු නෙමේ. අන්තිම මොහොතේ හේතු ගැලපිලා ඒ විදිහට විද්‍යාමාන වුණා. ඒ තමයි සසල පූජ කර පුතා. ඒ විතරක් නෙමෙයි නමත් වැටුණා. පින්තුණි එකයි කියන්නේ. එහෙනම් ඇත්තම දෙමාපිය ඔය දෙන්න වෙන්නේ නැති ඉතින්. ඒ දෙමාපියත ඉන්නවනම් මාත් තරහ වෙන්න එපා. එහෙම වෙනවා. උපසම්පදායේ දරුවාට මෙතන ඉන්නවා සමර කට්ටිය. අම්මා තාත්තා වුණ. එහෙම වෙනවා. සාසනේ අනාත නැහැ. සසර ගමනක සසරක් මේ ලෝක සත්වය අනාතයි. සාසනයක අනාත නැහැ කවුරුත්. සාසනෙට එන්නේ නාතත්වයේ දිසා. එහෙනම් පැවිදි වෙන්න අදහසක් තියෙනවා නම් පැවිදිනෙන්න ඉන්නවා නම් ඔබට අපහසු වෙලා තියෙනවා නම් එන්න. ඒ වගේ පිංකම් දැක බලා අනුමෝදන් වෙන්න. ඒ වගේ අවස්ථාවලට එකතු වෙන්න. තමන් හිතින් ඒ දේවල් දැකලා අනුමෝදන් කළා යම් දවසක මටත් මේ විදිහට ලැබෙන අදිෂ්ඨාන ගන්න. මේ ශාසනේ බ්‍රහ්මචර්යාව පුරන්න බ්‍රහ්මචාරී ජීවිතයක යෙදෙන්න යෙදිලා ඉන්න තමන්ට මේ ඒ ආංගයේ පින උපනිෂද්වල අදිෂ්ඨාන කරගන්න. ඒකයි කියන්නේ නැවත පැවිදි වෙන කියලා පුළුවන් නම්. සමහරට වයස නිසා බෑ, ප්‍රශ්න නිසා බෑ, පෞල් ගැටලු නිසා බෑ, මොනවා හරි මොනවා හේතු නිසා අහිමි වෙලා තියෙනවා. නමුත් ඔබට පුළුවන් එක හදවතින් අනුමෝදන් වෙන්න. ඒවා මිස් කරගන්න එපා. ඒකයි පැවිදි පින්කම්ගෙම හරිය වටිනවා. මේ ලෝකයේ පිංගතුනි නිවෙන උදෙසාම කැපුණ හාමුදුරු ලක්ෂයක් නැහැ. මුල් ලෝකෙම ලංකාවේ හාමුදුරු 50,000 50,000ක්වත් නැහැ. මුල් ලෝකෙම ගත්තොත් නිවෙන උදෙසා කැපුණ අපි තුම 10,000,000ක් ඉන්නවා කියලා. කෝටියට 120ක් මිනිස්සු ඉන්නවා. නිවන් දකින්න යන ගමනේ ප්‍රෞජ්‍යවට පත් වෙන්න පුළුවන් මනුස්ස ලෝකෙ විතරයි. ලෝකෙ ඉන්නවා කෝටියට 120ක්. බ්‍රහ්මචාරියා තුල හික්මලා නිවන් දකින්න යන පුළුවන් මනුස්ස ලෝකෙ විතරයි. මූලික වශයෙන් පැවිද්දටපත් වෙන්න පුළුවන් ප්‍රෝජ්‍යරපත් වෙන්න පුළුවන් ඒකෙන් 10,000,000ක්වත් නැහැ. නිවන උදෙසා නිවනම උදෙසා කැපවුන භික්ෂුන් වහන්සේලා මුල් ලෝකෙම ලංකාවේ මහදුරු 50,000ක් නැහැනේ. 40,000 ගණන් මන් දන්න දරින්නේ අන්තිම රෙකෝඩ් එක බලපුවාම. ආන් එහෙම කෙනෙක් බඩටපත් වෙන්න යන්නේ. එහෙම කෙනෙක් බඩ තමයි ඔබේ පුතා ඉන්නවනම් පත් වෙලා ඉන්නේ. ඔබේ සහෝදරයන් ඉන්නවනම් පත් වෙලා ඉන්නේ. ඔබේ ඥාතිය හිතවතා ඉන්නේ එතන. ඒ නිසා ඔබට හැම වෙලාවෙම මතක් වෙන හැම මොහොතේ අනුමෝදනාවක් තියනවා වෙන්න. එහිඳ ඔබ පෙරදිලා නැහැ. පරදින්න හේතුත් නැහැ. හැබැයි පරදින්න හේතු නැති වෙද්දි දිනන්න හේතු තියෙද්දි ආන්ගේ දිනන්න තියෙන හේතු ටික හරියට ප්‍රයෝජන ගන්නතු පෙරදුනොත් කරන්න දෙයක්වත් නැහැ. දකින්න මේක උත්සාහ කරන්න මේක දැකගෙන යන්න පියදුනේ මේ අවුරුද්දේ පැවිදි පින්කම් කීපයක් තිබ්බා ඊළඟ අවුරුද්දේ පැවිදි පින්කම් කීපයක් තියෙනවා ඒවට සහ සම්බන්ධ වෙන්න ගැළවෙයි යම් දවසක හදිස්සි වෙන්න එපා හදිස්සි වෙලා කලබල කරගන්න නැති පරි ඔක්කොම ටික වැහෙනවා ඊට පස්සේ පිටිපස්සෙන් එහෙම වෙන්නත් එපා එහෙම කරගන්නත් එපා ඒ නිසා ඒ සම්බන්ධවත් හොඳට සිහි බුද්ධියෙන් කටයුතු කරන කරගන්න ඒ කියන්නේ ඔබ පින්වතුන් පින්වන්තයි පුණ්‍යවන්තයි මේ අවුරුද්දේ කොච්චර පින් දහම් කර කොච්චර කුසල් දහම් වැඩුවද ඔක්කොම කරගත්තා හැබැයි සමහරට පොඩි පොඩි තැන් වල ගැටලු ඇති ඒ ටික සුසර කරගෙන යන්න නිදහස් වෙලා නිදහස් වෙවියයි ඒ නිසා ඒ සඳහා සියලු දෙනාගේ ආශිර්වාද ඔබට තියෙනවා ඒක සිහිපත් කරගන්න ඒ වගේම පිඟුතුනි මේ ධර්ම මාර්ගයේ යද්දී අපිට හැම වෙලාවෙම දැන් මේ වෙනකන් ඔබට හිතෙනව නේද මෙච්චරලා මම බණ ඇහුවා කියලා මෙච්චරලා මොකද්ද මං කරේ බණ ඇහුවා තව ටික වෙලා බණ අහන්න තියෙනව නේද දැන් ඉතින් නෑ කියන්න එපා. බණ අහන්න තව ටිකක් වෙලා තියෙනවා. මෙච්චර බණ ඇහුව බණ අහන්න තියෙනවා. එහෙනම් ඔබට තේරෙනවද? මෙතෙක් වෙලා හිටපු සහ ඉන්න කෙනෙක් මේ මොහොතේ ඔබේ හිතේ ඉන්නවා කියලා. මෙතෙක් වෙලා හිටියා. ඉන්නත් තියෙනවා. එහෙනම් මෙතෙක් වෙලා ඔබ හිටපු එක මෙතෙක් වෙලා හිටියා කියලා හැඟෙන එක ඒක ඇත්තමයි නේද මේ වෙලාවට දැන් උදේ 7ට උදේ සිල් ගත්ත නේද සිල් අරන් දැන් පැයක් එකමාරක් බණ ඇහුවා නේද තවඩෙකින් ඊට පස්සේ තවඩෙකින් පින්නපාතේ වඩන තියෙනවා දාන බෙදන්න තියෙනවා හවස් දේශනාව තියෙනවා පින් අමම කරන ගෙදරන ඔය ඔබට තේරෙනවද මේ දෙපැත්තක ඔබ දෙපැත්තක් ඔබට තියෙනවා කියලා උදේ ඉඳලා කරපු කෙනෙක් ඉන්නවා මේ මොහොතේ කෙනා ඉන්නවා එයාට තව ඉස්සර කරන දේවල් තියෙනවා එහෙනම් ඔබට පේනව නේද තුන් කාලයක් වෙන් වෙලා තියෙනවා අතීතයේ කියලා එකක් වෙන් වෙලා තියෙනවා මේ මොහොතේ අනාගතයේ කියන එකක් වෙන් වෙනවා මේ මොහොතේ අතර ඉන්න කෙනෙකුත් වෙන් වෙනවා මේ අනත්ත ගැන චුට්ටක් කියන්න යන්නේ එතකොට හොඳට බලන්න අපි හොඳටම දන්නවා හිත හටගන්නේ විපාකයි ආහාරයි නිබ්බත් වෙලා. එතකොට මේ වෙලාවේ ඇසයි රූපයි හෝ කනයි ශබ්දයි හෝ එකතු වෙලා මෙතෙක් වෙලා හිටියා ඉන්නවා ඉන්න තිනවා කියන එක අරමුණු වෙනවා. පැහැදිලි නේද හැමෝටම? ඒක දන්නවනේ. හරි. එතකොට ඔබ මෙතෙක් වෙලා බණ අහුවා කියන එක දැන් අපට නිකන් ඒක නිකන් මතකයේ තියනවා වගේ නේද හැඟෙන්නේ මේක මතකයි මෙතෙක් වෙලා බණ ඇහුවා ඒක ඇත්ත කොහොමද ඇත්ත බව දන්නේ ඒක මට මතකයි මට මෙහෙම දෙයක් කරන්න තියෙනවා ඒකත් දැන් ඉස්සරහ ඉදිරි වෙන්න තියෙනයක් ඒකත් දන්නවා හැබැයි මෙතෙක් වෙලා උදේ ඉඳලා මේ දක්වා බණ ඇහුවා කියන හිතුවිල්ල අය කොයි වෙලාවේද මේ මොහොතේ එහෙනම් හේතුන් ටිකක් එකතු වෙලා ගැළපිලා මේ මොහොතේ ඒ ස්වභාවය හැඳුන්වන්න නේද උනේ හේතු ටිකක් ගැළපිලා අවශ්‍ය විදිහට මේ මොහොතේ මේක හඳුනා ගැනීමක් වුණා ඒ හඳුනා ගැනීම වෙද්දී ඒ හඳුනා ගැනීම වුණා උදේ ඉඳලා මං බණ ඇහුවා කියලා මං උදේ ඉඳලා උදේ තමා මෙතෙන් ආවේ ඒ ඉඳලා මේ දක්වා මං බණ අහනවා මම කියන උදේ ඉඳලා දැන් බණ අහපු කෙනෙක් ඉන්නවා හැබැයි ඒ ස්වභාවය හැඳිනුණා මේ මොහොතේ හැඳිනුණාට හැඳිනුණ ගමන් අපට ඒක අතීතේ වෙන් වුණා නේද දැන් උදේ ඉඳලා බණ අහපු කෙනෙක් ඉන්නවා ඒකුයි මේ ඉන්නේ එතකොට තවටි හිකින් මේ දේවල් කරන්න තියෙනවා. ඒක කොහොමද දන්නේ? දැන් අර ටිකනම් මතකයි. අර ටික දැන් උදේ ඉඳලා මෙහෙම දෙයක් වුණා. දැන් ඒක හරි ඒක මතකයි. දැන් හිතේ මම මේ හිතන විදිය කියන්නේ. ඒක දැන් එහෙම මතකයි. දැන් අර ටික කරන්න තියෙනවා. ඒකත් දැන් දන්නව නේද? එතකොට හිතෙන්නේ මීට පස්සේ මං දැන් දම්බෙ දන්නේ. ඒ කියන්නේ දන්න දෙයක් නේද ඊට පස්සේ කරන්න ඉන්නෙත්. දැන් මේකෙන් පස්සේ බණ අහලා ඉවරලා නැකිටලා ඔය කරන්න තියෙන දේවල් දැන් දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් දැන් මතක තියෙන දෙයක් අතීතේ වුණ දෙයක් මේ මොහොතේ මතක් වුණා. එහෙනම් අතීතේ ඉඳලා මං හිටියා. දැන් මට මේ මෙදල කරන්න තියෙනවා. ඒ ටික මං දැන් දන්නවා. පේනවද කාල තුනකට අහුවෙලා ඉන්න විදිය? උදේ ඉඳලා මේ දක්වා මං බණ ඇහුවා. හරි, බණ අහලා මේ දැන් මම බණ අහනවා. කවුද බණ අහන්නේ? මම දැන් බණ අහනවා. කොයි වෙලාවද? උදේ ඉඳලා බණ අහනවා. තවටින්කින් බණ ඉවරයි. ඊට පස්සේ අහවල් හදලා කරන්න තියෙනවා. ඒ කරන්න තියෙන දේ මතකයෙන් දන්නවා. එතකොට තමන්ට තීරණවද ඔය හිතට හැම වෙලාවෙම ඒ එන අරමුණ තුන් තැනකට වෙන් වෙන විදිය. එක්කෝ අතීතයට වෙන් වෙනවා. අතීතේ ඉඳලා මේ දක්වා යමක් වෙනවා. නැත්තම් අතීතේ යමක් වුණා. මෙතන දැන් යමක් වෙනවා. අනාගතයට වෙන්න තියෙනවා. ඔය තුන් කාලයක් තුල මේ වෙලාවේ එන අරමුණ වෙන් වුණා නේද? තුන් කාලෙන් එහෙකට. පැහැදිලි නේද? අතීතේ ඉඳලා මම බණ ඇහුවා. ඊ උදේ ඉඳලා මම බණ ඇහුවා. උදේ ඉඳලා බණ ඇහුවා. එහෙනම් උදේ ඉඳලා මේ දක්වා බණ ඇහුවා. ඒක දැන් බොරු කරන්න පුළුවන්ද හිතට? ඒක ඇත්තමයි නේ. ඒ කියන්නේ බණ ඇහුවමයි නේ. තවටිහිකින් මැරිලා නැත්තම් දාහනේ බෙදනවමයි නේ. ඉස්සරහට බෙදන්න ඉන්නවමයි නේ. පින්නපාතේ බෙදනවමයි නේද? දැන් ඒක දන්නේ කොහොමද? ඒක මතකයි. මෙහෙම කලින් කරා. දැන් එහෙම දැන් දැනුමෙන් කරන දේවල් තියෙනවා. මං දන්නවා මේ ටික කරන්න තියෙනවා. මේ ටික මං කරා. එහෙනම් මේ වෙලාවේ දැන් මං මේක කරනවා. බලන්න තුන් කාලයක අහුලා තියෙන හිදී. හැබැයි ඇත්තටම උනේ, සත්‍ය වශයෙන්ම උනේ, මේ මොහොතේ ආපු දේ දැන හඳුනා ගැනීමක් නේද ඇත්තටම උනේ? මට කියන්නකෝ, තව විනාඩි තව තප්පර පහකින් මතක් වෙන එක දැන්. පුළුවන්. දැන් අපි හිතමුකෝ තව තප්පර පහක් තියෙනවා. තව විනාඩි තව විනාඩි කියන්නේ තව තප්පර පහකින් මට මේක තමයි හිතෙන්නේ. දැන් කියන්න පුළුවන්ද? එහෙනම් අනාගතයේ වෙන් කරන්න, අනාගතය කියලා එකක් වෙන් කරන්න පුළුවන්ද? දැන් මම මෙහෙම දෙයක් මට ඊළඟ මොහොතේ හිතෙන්න ඕනේ. එහෙම හිතලා හිතුව ගන්න පුළුවන්ද? නැත්තම් හිතන දේ අනුව හිතා ගන්නවද? හිතන දේ අනුවනේද හිතාගන්නේ? හිතන දේ අනුව හිතාගන්න තව එකක් කියන්න. ඈ, ඔබ උදේ ගෙදරින් ආවා. දැන් මොකද්ද උනේ? කණයි ශබ්දයයි ඔස්සේ විපාකයක් බැසගත්තා. ඔබ ගෙදරින් ආවා. දැන් ඕක කියද්දිම මතක් නැද මං ගෙදරින් ආපු මම මේ ඉන්නේ කියලා? හැබැයි ওই ගෙදරින් ආපු මම මේ ඉන්නේ කියන එක අරමුණු උනේ, විඥානණ උනේ මේ මොහොතේ නේද? නමුත් ඒ වෙලාවට අහුවෙන්නේ මේ මොහොතේ ඒක හිතට අරමුණු වෙනවා කියලාද? හෙවත් හැංගෙනවා කියලාද? එහෙම නැත්තම් මේ ආපු මම මේ ඉන්නවා කියලාද? එහෙම එහෙම හැංගෙනවා නම් හොඳයි. නමුත් විපාකයක් මොකක් හෝ ඇහ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය මොකක් හෝ හරහා විපාකයක් හිතට හිත හටගද්දී හැම වෙලාවෙම දැන් අර gedara ඉඳලා උදේ මම gedara ඉඳලා ආවා කියලා කියද්දී ඔය සිදුවීම මේ මොහොතේ නේද හේතු ටිකක් ගැළපෙලා සම්බූත වීම මේ මොහොතේ හිතකනේ හටගත්තේ. ඒක මේ මොහොතේනේ උනේ. එහෙනම් ඒ හේතු ගැළපීම උදේ වුණාද නැත්නම් මේ මොහොතේ වුණාද? උදේ ආවා කියන එක මේ මොහොතේ මේ ඔය පුටුව උඩ මේ හිතට මේ මොහොතේද ඒක ඒක හිතට අරමුණු වුණේ. හැබැයි එහෙම වෙද්දී උදේ ඉඳලා ආපු මම ඉන්නවා කියලා වෙන් වුණ ස්වභාවයක් තියෙනව නේද? ඒ කියන අතීතයක් තියෙනව නේද දැන්? ඒ අරමුණත් එක්ක අතීතයක් තියෙනව නේද? මම උදේ ආවා. උදේ ආපු කෙනා. ඒ කියන්නේ උදේ කියන්නේ අනාගතේ නෙමෙයි ඔබේ අතීතය. එහෙමනේ අහුවෙන්නේ. නැත්තම් ඊයේ ඉඳලා උදේ නැගිටලා අද මම ආවා. මොකද්ද ඔය වෙන්නේ? ඔය අතීතය. හැබැයි අතීතය කියලා ඒ වෙන්වීම උනේ මේ හිතේ නේද? එහෙනම් ඇත්තටම අතීතයක් කියලා එකක් තිබ්බද නැත්තම් අතීතයක් කියලා මේ මොහොතේ ඒ ආපු හැඳිනීම වෙන් වුණාද? මේ වෙලාවේ ආපු ඒ අතීතය කියන හැඟීම ඇත්තටම අතීතයට වෙන් කරලා ගන්න පුළුවන්ද? එහෙම එකක් වෙන් කරන්න පුළුවන්ද? එහෙම නැත්තම් මේක හුදෙක් මේ මොහොතේ හැඟීමක් විතරද? හැබැයි මේ මොහොතේ හැඟෙද්දිම ඒ හැඟීම අතීතය කියලා ඇත්ත වුණා නේද? අතීතයේ වුණාමයි අතීතය කියලා මම පරංගිය ලොකු දුරත් ගන්නේ මම මේ කියන්නේ. දැන් උදේ ඉඳලා මේම උදයක් යම් කාලයක් තුලට මීට කලින් ඒ කියන්නේ පාස්ට් පහුවෙච්ච කාලයක් බවට නේද එකතුනේ. හිතට හැඟෙන්නෙම උදේ ඉඳලා මට මේක උදේ මේක වුණා. උදේ හිටපු ගමන් තමයි මේ ඉන්නේ. හැබැයි ඇත්තටම වෙන්නේ ඇත්තටම හිතේ ඒ හට ගැනීම වෙන්නේ ඒ හැඳිනීම වෙන්නේ උදේ කියන ඒ අතීත හැඳිනීම වෙන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. එහෙනම් මොනව කරලාද කොහොම කරලාද ඒ වෙන් කරගත්ත අතීතය ඇත්ත කරන්න පුළුවන් අය? ඒ අතීතය ඇත්ත කරන්න පුළුවන්ද කොහොමවත්? ඔය වෙන් වෙලා තියෙන එක Tamanට වෙන් වෙලා හැංගෙන එක ඔය වෙන් වෙලා හැංගෙන එක මම ආවා උදේ මම හිටියා උදේ මම මේවා කරා කියලා මේ මොහොතේ අතීතයට වෙන් වෙන එක මේ මොහොතේ මොන දේ කරලාද ඇත්ත කරන්න පුළුවන්? එහෙනම් ඒක හුදෙක් හැංගීමක් විතර නේද? එහෙනම් ඔය හැංගීම වෙන් කරන්න පුළුවන් එකක්ද? හෙවත් ඕක නැවත ඇත්ත කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අතීතයේ කියන එක හැඟුණේ කොයි මොහොතේද? මේ මොහොතේ. දානේ දෙන්න තියනවා. ඒක කොයිලා තියෙන දෙයක්ද? ඉස්සරහට කරන්න තියෙන එක. එහෙනම් දානේ දෙන්න තියනවා කියන එක හැඟුණේ එක්කෝ මන ධම්මාරහා නැත්නම් අසරූප අරහා නැත්නම් කන ශබ්ද අරහා. ඔය මොකක් දැන් මේ දැන් මෙතන මේ පැත්තෙන් ශබ්ද මාත්‍රියක් එනවා දානි බෙදන්න තියෙනවා මේ අනන්ත අප්‍රමාණ හේතු ගැළපිලා ඒ දේ හැඳිනෙනවා දානි බෙදන්න තියෙනවා දවල් දානි බෙදන්න තියෙනවා ඒ හැඳිනෙන්නේ ඇත්තටම මේ හැඳිනීම වෙන්නේ කොයි මොහොතේද මේ මොහොතේ එහෙනම් අනාගතය කියන එක අනාගතයේ තියෙන එකක්ද මේ මොහොතේ හැඳිනීමක් වශයෙන් නොදන්න හින්දා අනාගතය කියලා වෙන් කරගත් එකක්ද මේ මොහොතේ හැඳිනීමක් වශයෙන් නොදන්න නිසා අනාගතය වෙන් කරගත්තා ඔබේ ඊයේ ඔබ දොළොස් පිරිකර දුන්න දවස ඔය හැම එකක්ම ඔය ඉතින් හිතන්නකෝ ඔබ ගිය සතියේ බණ අහන්න ආවා. එහෙම මතක් වෙද්දිම හැම වෙලාවෙම හිතට ගිය සතියේ ආපු කෙනා ඉන්නෝමයිනේ. ඒ කතාව ඇත්තමයිනේ. නිකන් නෑ වගේද? හැබැයි මේ වෙලාවේ කන ශබ්ද හරහා ඒ හැඳිනීම හඳුනාගන්නේ කොයි මොහොතේද? මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ ඒක හැඳිනෙද්දී
හිතෙනවා ගිය සතියේ මම බණ ඇහුවා. හැබැයි ඒක ඇත්තටම වෙන්නේ මොන මොහොතේද? මේ මොහොතේ. එහෙනම් අතීතය කියන එක, අතීතය කියලා අපට වෙන් වෙන එක ඇත්තටම වෙන් කරන්න පුළුවන්ද අතීතයකට? කාලයකින් වෙන් කරන්න පුළුවන්ද? හැඟීමකින් වෙන් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක හැඟිනවද?
හැඟිනවා.
ඒක වෙන් වෙලා හැඟෙන නිසා ආන් ඒක අපි හිතනවා අතීතේ මම ඉඳලා මේ ඉන්නවා. තව ටිකකින් මම මේක කරනවා. හවස මම මේක කරනවා. දානේ දෙනවා, දානේ වළඳනවා, ගෙදර යනවා. ඒ හැම එකක්ම ප්‍රත්‍යයෙන් උපදින මේ මොහොතට නේද හැඟෙන්නේ පිංගතුනේ? මේ මොහොතක නේද ඒක හැඟෙන්නේ? එහෙනම් මේ ලෝකේ දේවල් හිතට අරමුණු වෙද්දී ඒ දේවල් වෙන් කරන්න පුළුවන්ද? අතීතයක්, අනාගතයක්, මේ දැන් ඉන්නවා ඔහොම වෙන් කරන්න පුළුවන්ද? මං අර මුලින්ම කියපු කතාව මතකද දැන්නේ? ඔබට පුළුවන් වෙන්න ඕන, පුළුවන් වෙන්න ඕන පිංගතුනි. මේ ලෝකෙ තියෙන ලොකුම දුක පෙන්වන්න බ්‍රහ්මෙක් આવොත් මොකද්ද කොහොමද දුක පෙන්වන්නේ? දැන් බ්‍රහ්ම ස්වභාවය තුල තියෙන දුක පෙන්වන්නේ කොහොමද? දැන් කවුරු ආවත් මේ ලෝකේ සත්‍ය සත්‍යමයි අවබෝධ වුණා නේද? මේක තියෙන ලොකුම මේ ලෝකේ දුක පෙන්වන බින ඔබට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන පිංගුතුනි. ඔය ඉන්නවා කියන එකම වෙන්න බැරි එකක් කියලා. ඔය ඉන්නවා කියලා හැඟෙන එක ඕක හැඟීමක් මිසක් ඔය ඉන්නවා නෙමෙයි. අතීතේ හිටියා නෙමෙයි. අතීතේ ඉඳලා මේ දක්වා ඉන්නවා නෙමෙයි. අනාගතේ ඉන්න තියෙනවා නෙමෙයි. ඒක මේ මොහොතක හැඟෙන එකක්. එහෙනම් වෙන්න මේ ජාතියමයි ප්‍රශ්න කියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. මේ ඉන්නවා කියලා ආපු හැඟීමයි ප්‍රශ්නේ. ඒකයි මේ 31 ලෝක දලේ පොදු දුකක් තියෙනවා. ඒක අවීචිය වේවා බ්‍රහ්ම ලෝක වේවා පොදු දුකක් තියෙනවා. ඒ තමයි ඉන්න එක. ඉන්න එක ඇත්ත වුණා නම් එතනින් එහාට අනිත් ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ ඉන්න එක බොරු, ඉන්න එක බොරු, ඉන්න එක බොරු කියන නෙමෙයි ඉන්න එක කියන තියෙන්නේ. මේ ඉන්නවා කියලා අතීත වර්තමාන අනාගතයෙන් හැඟෙනවනම් නැත්තම් මේ ඉන්නවා කියලා දැනෙනවනම් නැත්තම් මේ එකක් කියලා මොකක් හරි තැනකින් පිංගුතුනි තමන්ට තේරුණ තමන් පුරුදු පුහුණු කරන දෙයකින් මේක අනිච්චයි හෝ දුක්ඛයි හෝ අනත්තයි වශයෙන් මේ එන හිත මේ එන අරමුණ තමන්ට විමර්ශනය කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් අපට අතීතයක් නම් ඒක ඇත්ත වෙලාමයි, අනාගතයක් නම් ඒක තියෙනවමයි, මේ මොහොතේ නම් මම ඉන්නවමයි. හැබැයි ඇත්තටම වෙන්නේ සත්‍යයෙන් සත්‍ය ගලපලා බැලුවොත් වෙන්නේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් හිත හට ගන්න එක නේද? එහෙනම් ওই සියලුම හැඳිනීම් ඒ මොහොතේ විපාකයන් මූලික වෙන එකක් නේද? අරමුණක් දැන හැඳිනීමක් නේද හැම මොහොතම වෙන්නේ? ඇස් දෙක තිබ්බොත් අරමුණක් දැන හැඳින්නවා. කවදා එකක්ද? කවදා ඉඳලා තියෙන එකක්ද? එහෙම කියන්න පුළුවන්ද? සම්මුතියෙන් කියක නමුත් ඇත්තටම වෙන්නේ බුදුරජාණන් දේශනා කරන පිංගතුනි අරමුණක් එද්දි ආන්ගේ අරමුණ තුල තියෙන ඒ ඇත්ත ස්වභාවය ටික ටික දකින්න පුරුදු වෙන්න. නැත්තම් හැම වෙලාවෙම ඒ අරමුණ ඒ දැන හැඳිනීම අපට ලෝකෙ දෙයකින් පැන වෙනවා. හිතෙන්නෙම දැන් මේ වෙලාවේ හිතෙන්නෙම ස්වාමීන් වහන්සේ බණ අහනවා, මම බණ අහනවා, උන්වහන්සේ බණ කියනවා, අපි ඔක්කොම මෙතන ඉන්නවා. හැබැයි ඔය තුන
අරමුණු තුනක් නේද ඒ ඒ මොහොත සිද්ධ වෙන. ඔය තුන තුනක් කියලා වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරන්න බෑ. ඇයි වෙන් කරන්න බැරි? ඒ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් තමයි හිතට ගන්න. හේතුම් පටිච්ච සම්භූතං, ඒ සම්භූත වෙන්නේ මේ ඒ මොහොතේ හිතේ. එතකොට නාමගොත්ත ඒ මතකයන් ඔක්කොමත් හේතු වෙලා ඒ හැඳිනීම ඒ මොහොතේ නම් වෙන්නේ. අපි කොහොමද ඒක කාලයකට පණවන්නේ? අපි කොහොමද ඒ කාලයකට වෙන් කරන්නේ? එහෙනම් මේ ලෝකේ මේ හිත මේ හිත් ලෝකේ මේ හිත් හටගන්න පරිසරට හැඟෙන කිසිම දෙයක් කාලෙකින් වෙන් කරන්න බෑ. කාලෙකට කාලෙකින් වෙන් කරලා පෙන්නන්න බෑ. ඒ කාලය කියන්නේ මේ මොහොතේ හිතට හැඟෙන එකක්. දවසට කී පාරක් ඔහොම හිතෙයිද? අරමුණු වෙයිද? දැන් එක පාරමෙද්දි ඔහොම ඉන්න ගම මොකක් හරි එකක් හිතට අරමුණු වෙනවා. මොකද මට කියන්නකෝ, හිතට හිතෙන්නේ නැති එක මොහොතක් තියනවාද? හිතට හිතෙන්නේ නැහැ. ඉගෙන අරමුණු වෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියනවාද? නැහැ. එහෙම අවස්ථාවක් ඕන උදාහරණ ගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකෙද්දිම ඕන නම් ඒ කියන්නේ නිරෝධ සමව සමදිලා හිත නවත්තගෙන. එහෙම නැත්නම් හිත නැවතුණු මොහොතක් තියනවාද? නැහැ. ගොඩාක් වෙලාවට අපි ඉන්නේ අතීතයක් ඇත්ත කරගෙන අනාගතේ මවාගෙන. ඇත්තටම ආත්මයක ඉන්නේ නේ. ගියා හිතලා බලන්නකෝ, දැන් තව ටිකකින් මේක කරන්න තියෙනවා. ඒක කරන්න තියෙන කොයිලටද? ඉස්සරහට. උදේ ඉඳලා මම මේක කරා. ඒක අතීතෙට. අතීතං නාත්ව ගම්මෙය්‍ය නප්පටික්ඛංකේ අනාගතා පච්චුප්පන්නංච යේ ධම්මා తත්‍ර తත්‍ර විපස්සති. අතීත අනාගත කියන මේ හැම එකම, පච්චුප්පන්න මොහොත කියන මේ හැම එකක්ම මේ ප්‍රත්‍යෙන් උපදින මොහතකයි හැඟෙන්නේ. ඒ නිසා මේක අතීතයට කියලා වෙන් කරන්න බෑ, අනාගතයට කියලා වෙන් කරන්න බෑ, මේ මොහොත තියන කියලා වෙන් කරන්නත් බෑ. මේ මොහොතේ తත්‍ර తත්‍ර විපස්සති, මේ මොහොතේ දින ස්වභාවයේ ඇත්ත දකින්නයි ඕන. මේ මාත්‍ර වශයෙන් මේ හටගන්න මේ ස්වභාවයේ ඇත්ත දකින්න අන්න තණ්හා වෙන්නේ. ඒ ඒ දේවල් සම්බන්ධයෙන් තණ්හා වෙන ගමන් නවතිනවා. ඒතර අතීතයකට තණ්හා කරන්නත් බෑ, අනාගතයට තණ්හා කරන්නත් බෑ. ඒ අතීත අනාගතය කියලා අල්ලගත්ත මේ මැදකට තණ්හා කරන්නත් බෑ. අන්න අතනි බින්දති දුක්ඛේ. දුකෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. දුකෙන් නිදහස් වෙන්න පටන් ගන්න නම් අඩුම ගානේ තමන් අතීතයේ ඉඳලා මේ ඉන්නේ. මේ මීට කලින් මම බණ ඇහුවා, දැනුත් බණ අහනවා, ඉස්සරහ බණ අහනවා. මේ හැම එකක්ම පිටුනේ මේ මොහොතේ මේ හිතට, මේ මොහොතේ මේ හිතේ හැඳින ස්වභාවයක්. ඒක හැඳිනේ වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා ඕක අතීතයක් කියලා වෙන් කරන්න බෑ. තියෙන එකක් කියලා වෙන් කරන්න බෑ. තිබ්බ එකක් කියලා වෙන් කරන්න බෑ. තියෙන්න තියෙන එකක් කියලා වෙන් කරන්නත් බෑ. ඒක ප්‍රත්‍යයෙන් උපදින මොහොතේ මේ මොහොතේ හිතට අරමුණු වෙනවා. එහෙනම් මේ ලෝකයේ දේවල් වෙන් කරන්න බෑ. අතීතය කියලා වෙන් කරන්න බෑ. අනාගත කියලා වෙන් කරන්න බෑ. මේ ලෝකේ අනත්තයි. ආත්මකින් පණවන්න බෑ. ඕක පිංගුතුනි ඔබට සිහිපත් වෙන්න ඕන. ඕක මතක් වෙන්න ඕන. අතීතයේ සමහර දේවල් ඇතිනේ අපි කියන්නේ. මට ඒක මතක් වුණානේ, එදා මතක් වුණේ කයපාරක් මතක් වුණානේ. කොහොමද කියන්නේ? එදා මතක් වුණේ එක අයපාරක් මතක් වුණානේ. එහෙනම් මතක් කළ දිනේ කවද තිබ්බ එකක්ද? එදා තිබ්බ එකක්. මට ඒක නැවත නැවත මතක් වෙනවානේ, මට එපා වෙලා තියෙන. එහෙමත් කියනවා නේද? හිතෙන්නේ මේ තියෙන එකක් මතක් වෙනවා. ඒ කියන්නේ අතීතයේ වුණ දෙයක් තමයි මේ මතක් වෙන්නේ. එහෙම නැත්තම් අතීතයක් කියලා එකක් මේ මොහොතේ හිතට හැඟෙනවද? මේ මොහොතේ එහෙම දෙයක් වුණා කියලා හිතට හැඟෙනවා. ඒ ඇත්තටම හැඟෙන්නේ, හැඟුණේ එහෙම වුණ දෙයක්ද නැත්තම් එහෙම වුණා කියලා හැඟෙනවද? වුණා කියලා හැඟෙනවා. එහෙනම් එහෙම වුණේ කොයි වෙලාවේද? නමුත් ඇත්තට මේ වෙලාවට බාන දුක හැම විතන සමහර තැන්වලදී බලන්න පින්දුනි ඔබ කියලා නැද්ද මම මෙච්චර 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 දේවල් කරා මට ඒව නැවත නැවත මතක් වෙනවා එහෙනම් හිතෙන්නම මේ කරපු දේවල් ටිකක් තියෙනවා ඒව තමයි නැවත ඒ කියන්නේ තිබ්බ එක මේ මොහොතේ මතක් වෙනවද නැත්නම් ඒ ස්වභාවය මතක් වුණාද ඒ ස්වභාවය අරමුණු වුණාද ඒ ස්වභාවය අරමුණු වුණා කියලා කියන්නේ ඒක මේ මොහොතුනේ එකක්ද ඒ මොහොත තිබ්බ එකක්ද
මේ මොහොතේ
සමහරලාට බය වෙන දේවල් එහෙම තියෙන්නේ අනාගතේ මෙහෙම වෙයි මෙහෙම කරන්න තියෙයි දැන් සමහර ඔය තරුණ පුතාලට එහෙම ලොකු බයක් තියෙනවා සමහරට මේ ස්ටේජ් වල කතා කරන්න ඒවට හරි බයයි ඇයි දැන් සමහර කකුල් දෙක වලුණා නගින කලින් ඉඳලා ඇයි හිතන්නේ මොකද්ද මේ ඉස්සරහට බණ ඉස්සරහට ගිහිල්ලා මට කතාවක් කරන්න තියෙනවා ඒවට එහෙම හරි බයයි නේ සාමාන්‍යයෙන් සබාවක් අමතන්නේම මම හිතන්නේ ලෝකේ බහුතරයක් බයයි ඇයි ඒ මන් දැන් ඉස්සරහට ගිහින් කතා කරන කට්ටිය ගොඩක් ඉන්නවා මමත් ඉන්නවා ඒ අතර මට දැන් කතා කරන්නත් වෙලා ඔහොම හිතෙනවා ඉතින් ඉස්කෝල කාලේ මතක කරලා බලන්නකෝ දවස් ගණන් බයි අනාගතය සම්බන්ධයෙන් පුදුම බය කීතිය නේද හැබැයි ඇත්තටම බය වෙන්නේ අනාගතයේද නැත්නම් මේ මොහොතේද එහෙනම් අතීතයේ කියන එකක් තිබ්බද නැත්නම් ඒ මොහොතේ ඒක අරමුණු වෙද්දී ඒක වෙන්වීම නිසා අතීතය කියලා අපි වෙන් කරන දුක හටගත්තද මේ මොහොතේ ඒක අරමුණු වෙද්දී ඒක වෙන් වුණ නිසා ඒක අතීතයට දාගෙන දුක් විඳා ඇත්තටම මේ මොහොතේ හිතට අරමුණු වෙන දුක් විඳින ඕන එකක්ද නැත්නම් ඇත්ත දකින්න ඕන එකක්ද ඇත්ත දකින්න ඕන එක ඒක කියන්නේ ඒ නැවත අතීතයේ අලුත් අපි හිතමුකෝ හා පුළුවන් කියලා එහෙනම් එහෙම පුළුවන් නම් ඒත් කමන්නේ එහෙම බෑනේ කොහොමත් ඒ කියන්නේ අතීතයේ කියන නැවත කොහොමවත්ම ගන්න බෑනේ ඒක සාමාන්‍ය ද්විමානිකව ගත්තත් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ නමුත් අපට අතීතයේ මිදෙන්න බෑනේ ඇයි ඒ අතීතය ඇත්තමයි එහෙම දේවල් වුණාමයි අනාගතේ තියෙනවමයි එහෙම දේවල් වෙන්න තියෙනවමයි වෙයිමයි බලන්න ඔය තුන් කාලේ මිදෙන්න පුළුවන්ද කියලා හැබැයි අතීත අනාගත කියන වර්තමාන මේ මොහොතම හැම දෙයක්ම මේ මොහොතේ හේතු පටිච්ච ගැලප හේතු ගැලපිල බැඳිලා මේ මොහොතේ නේද අරමුණුනේ පිඟුතුනේ එහෙනම් මේ මොහොතේ අරමුණු වෙද්දී ඒ අරමුණේ තියෙන ඇත්ත දැක්කනම් අතීතයේ සම්බන්ධයෙන් හෝ අනාගත සම්බන්ධයෙන් බයසෝකට ගන්නවද ඇත්ත දැක්කන හැබැයි දැන් මේ බයසෝක හට අරන් දුක් වෙවි ඇයි මේ මෙහෙම වෙන්නේ මේක වෙන් වෙලා ආත්මයකට මේක වෙන් වෙලා එහෙනම් පිඟුතුනි මේ ලෝකේ මේ කිසිම දෙයක් අතීත කියලාවත් අනාගත කියලාවත් මේ මොහොත කියලාවත් වෙන් කරලා ගන්න බෑ ඒක හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොත හිතට අරමුණක් වශයෙන් හඳුනා ගැනීමක් වෙනවා අරමුණු වෙනවා ඒ අරමුණු වෙන එකේ ඇත්තයි අපි දකින්න ඕන. නමුත් අවිද්‍යාසහගත පරිසර නිසායි හැම එකක්ම වෙන් වෙනවා. ඕන් ඔය වෙන් වෙන එක වෙන් කරන්න බෑ කියලා දකින්න අතීතයේ සම්බන්ධයෙන්වත් අනාගතයේ සම්බන්ධයෙන්වත් වර්තමානයේ සම්බන්ධයෙන්වත් තණ්හා වෙන එක නවතිනවා. ප්‍රිය මధుර ස්වභාවයක දුර වෙන පටන් ගන්නවා. එහෙනම් ඔබට අතීතයේ දේවල් මතක් කරා කියලා කියලාවත් අනාගතය දිල මතක් කරලා දිල කියලාවත් බයසෝක හටගෙනදී පරිසරයක් බවට ඔය හිත් පරිසරය සකස් කර ගන්න පුළුවන්. එහෙනම් අනත්ත් සංඥාව දකින්න. අනත්ත් දකින්න අනත්යෙන් අනත්ත් ස්වභාවය අවදන උත්සාහ කරන්න. මම මැරෙන කෙනෙක් කවද්ද? මම මැරෙයි. අපි අර ද්විමානික උදේ කතා කරපු එක ඒත් ඒක දකින්න දැන්. ඉතින් මර බය එනවා. මරණ බය එනවා. මැරෙන්න ඉන්නේ තව අවුරුදු 10කින් 10කින් මැරෙන අනාගතේ නේද ඇත්තටම මැරෙන්නේ කොයිලයිද මෙයා මේ කට්ටිය මට නැති වුණා ඒ නිසා මට දුකයි ඇතරු නැතිනේ කොයි මොහොතේද මේ මොහොත හැබැයි මේ මොහොතේ ඒක වෙන බව දැක්කනම් අර බයවත් අර සෝකකවත් එනවද ඇයි මේ මොහොතේ ස්වභාවය දැක්කා කියලා කියන්නේ වෙන් කරන්න බැරි ස්වභාවය දැක්කා කියලා කියන්නේ පිඟුතුනි අය ඔබට තණ්හා වෙන්න බය වෙන්න හේතුවක් එතන නැහැ. ජීවිතයේ දකින්න ගොඩක් වෙලාවට අපි ආත්මෙක අහු වෙලා ඉන්නේ. ආත්ම කියලා කියන්නේ මේ ලොකු ආත්මක නෙමෙයි. මේක මේ දැන් තව ටිකකින් මේ ටික කරන්න තියෙනවා. මේ උදේ ඉඳලා මම මේක කරා. ගොඩක් වෙලා බලන්න මේ අතීත අනාගත ඉඳන් හුඟක් වෙලා ඉන්නේ. දැන් තව ටිකකින් අම්මෝ පෑදැස්සේ බණ ඇහුවා. පෑදැස්සේ දැක්සසේ බණ ඇහුවා. උදේ හවස මේක කරන්න තියෙනවා. ගෙදර යන්න තියෙනවා. මේ බලන්න මේ ගොඩක් වෙලාවට ඉන්නේ ආත්මයක් තුලනේ අහුවෙලා අපි. ඒ කියන්නේ කාලයක් ඇත්ත කරන් ඉන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා ඒක ගොඩක් ලේසි. මොකද ගොඩක් අරමුණු වෙනවා ඒවත් එක්ක. ගෙදර යන්න තියෙනවා, අරක් කරන්න තියෙනවා, තව ටිකකින් මේක, තව ටිකකින් මේක, හෙට අරක, තව සතියකින් මේක. අරව කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අරව අරව මට උනා. බලන්න මේ තනිකර ආත්මයක් ඇතුළේ හිරවල ඉන්නේ. මේ ඔක්කොම අතීත අනාගත හැමකම වෙන් වෙලා තියෙන දෙපැත්තකට. ඕකේ ඇත්ත දකින්න. ඔය අතීත සම්බන්ධ වේවා, අනාගත සම්බන්ධ වේවා, ඔය බය හටගන්න තැන්වලදී, ඔය ඇත්ත වෙලා බය හටගන්න තැන්වලදී මේක දකින්න උත්සාහ කරන්න. ඒ නිසා ඔබ හැමෝටම වහවා අනත්ත සංඥාව අවබෝධ වේ කියලා අපි හදිතින් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාටම සුපත් වේවා. නිබ්බාන පරම සුඛයෙන් සුපත් වේවා.